එක්කදා 40 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග,
මම බුද්ධික,
මම තෙලින.
ඒකම අපේ දසුන් මියුට් කරලා තියෙන්නේ.
ඔව්, මේ දසුන් ඉන්නවා පොඩ්ඩක් ඉන්න. දාන්න.
දසුන් අපි ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
හරි. එහෙනම් ඉස්සෙල්ලාම මේ හර්ෂදේව අදත් පොළුනේ. අද මම හිතන්නේ පල්ල ආයි පොළු පටන් ගත්තනේ.
ඔව්.
එනවා කියලා
දැන් දැන් නයි හේතු දිනවනේ මිනිහටනේ.
ඔව් දැන් නයි හේතු දිනන අද රැට වැඩක් තියෙනකෝ
හැමදාම වගේ
තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට දුන්නා මේ. එහෙනම් දසුන් මේ අපේ ප්‍රශ්නයක් තියෙනවා, අපි ඒකට පොඩ්ඩක් යමු. සිංගල් යුනිකෝඩ් ප්‍රශ්න නේද? අපේ සදීප තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. සදීපද ප්‍රශ්නයක් අහලා එන්නේ නැතු හිටියා. මේ සදීපට එන්නේ දෙන්නේ සදීප ලංකාවේ නේ.
ඔව්.
ඒක නිසා මේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් යුනිකෝඩ් අර කිව්වම දසොන් දැන් සිංහල යුනිකෝඩ් එක ගත්තාම ප්‍රශ්න තියෙන්නේ දැන් ඉස්කෝලේ පොත ගත්තද ඉස්කෝලේ පොතේ තියෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි විතරයිනේ.
ඔව්.
එතකොට දැන් සදීප අහන අපිට දැන් ෆොන්ට් ඒ වගේ දෙක තුනක් තියෙන උදාහරණයක් ටැමිල් යුනිකෝඩ් ෆොන්ට් එකක් තියෙනවා. සිංහල යුනිකෝඩ් හොඳ ෆොන්ට් එකක් තියෙනවා. ඉංග්‍රීසි ෆොන්ට් එකක් තියෙනවා. එතකොට මේ ඔක්කොම එක ෆොන්ට් එකක් හදාගන්න ක්‍රමයක් මොකක් හරි තියෙනවද කියලා අහනවා. මොක ඒ වගේ එකක් තියෙනවද දසොන්?
ඔව්, ඒ කියන්නේ ඔය ෆොන්ට් සාදන හැම ටූල් එකකින්ම එහෙම කරන්න පුළුවන්. يعني ෆොන්ට් ලැබ් හරි එහෙම නැත්නම් ෆොන්ට් ෆෝජ් හරි වගේ ටූල් එකකින් එක හදන්න පුළුවන්. හැබැයි අපිට එහෙම මර්ජ් කරන්න නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒ වුණාට ඉතින් තමන්ට එහෙම අලුතෙන් හරි එහෙම නැත්නම් එහෙම ඒ හදපු කට්ටෙන් අවසර ගන්න නම් ඒක කරන්න පුළුවන්.
දසුන්නේ කියපු ටූල්ස් වල ඒ කියන්නේ ෆොන්ට් ලැබ් ඒ වගේවට සල්ලි දෙන්න ඕනේ නැත්නම් නොමිලේ දෙනේමද?
ෆොන්ට් ලැබ් එක නම් කමර්ෂල් එකක්. ෆොන්ට් ෆෝජ් කියලා එකක් තියෙනවා. ඒක බුද්ධ වල එහෙම වැඩ කරනවා. එහෙම නැත්නම් අර සිජ්වින් කියලා එක දාලා මේ වින්ඩෝස් එකට රන් කරන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ඒක නම් මේ ෆෝස්ට් එකක්. ඒක එහෙම නැත්නම් ඔය ෆොන්ට් ටූල්ස් වලට තව මයික්‍රොසොෆ්ට් ලගේ ටූල් එකක් තියෙනවා. වෝල් කියලා ඒකත්
නොමිලේ දෙන එක. ඒක මේ ඕපන්
සෝස්
නෙමෙයි, උනාට ඒක නොමිලේ දෙන එක. ඔව්, නොමිලේ
දෙනවා කියන්නේ ඉතින් ෆ්‍රී සොෆ්ට්වෙයාර් නේ. ඔව්, ෆ්‍රී සොෆ්ට්වෙයාර්. ඔව්. ඕපන් සෝස් වෙන්නේ නැහැ. මොකද අපි සෝස් අපි අයිමත් පාරක් චීන ෆොන්ට් එකකින් ගන්නකොට රූල්ස් එහෙම ඒ ටූල් එකකින් අයිමත් එක්ස්ට්‍රැක්ට් කරගන්න බැරි වෙනවා. ෆොන්ට් එක හදපු ඔරිජිනල් ෆයිල් එක තියෙනවා නම් කරගන්න පුළුවන්
ඒක. හරි. ඒ වගේම අපිට මොන හරි මගරිච් සිංගල් යුනිකෝඩ් ප්‍රශ්න තියෙනවද මුද්දික?
මේ අපි මේ දසුන්ගේ අර Adobe friendly විදිහට හදුවනේ ෆොන්ට් එකක් දසුන් නේ. ඒක ගැන කතා කරන්න හිටියා. කලින් ගිය සතිය අපි කිව්වට මේ දසුන් සම්බන්ධ කරගන්න බැරි වුණානේ. දසුන් ඒ ගැන පොඩ්ඩක් කියමුකෝ.
සොෆ්ට්වෙයාර් වගේ වේ සොෆ්ට්වෙයාර් වල මේ ලිගාචේ කියලා ෆීචර් එකක් තියෙනවා. කියන්නේ අකුරු දෙකක් එකට එක ළඟට ආවම අලුත් අකුරක් හදාගන්න ෆීචර් එකක්. ඒක ඕපන් ටයිප් වල තියෙන ෆීචර් එකක්. ඒක ඒගොල්ලෝ මේ ලැටින් රේන්ජ් එකට ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බට සිංහල රේන්ජ් එකට ඉම්ප්ලිමන්ට් කරලා නැහැ. ඉතින් මං කරේ අපි සිංහල අකුරක් උනාට ලැටින් රේන්ජ් එකට ඒ ස්ක්‍රිප්ට් එක ලිව්වා. ඒ වගේම කොම්බුව සිංහල වලදී හෑන්ඩල් කරනවා යුනිස්ක්‍රයිබ් එකට. මේ වින්ඩෝස් වලදී යුනිස්ක්‍රයිබ් එකට බාර දීලා තියෙන හින්දා අපිට කොම්බුව යුනිස්ක්‍රයිබ් එකෙන් තමයි හෑන්ඩල් කරන්නේ. ඒ වුණාට ඉතින් ෆොටෝෂොප් වල එහෙම දෙයක් කරන්නේ නැති හින්දා කොම්බුවත් එක්ක තියෙන يعني ග්ලිප්ස් අකුරු වෙන වෙනම නිර්මාණය කරලා ඊට පස්සේ එතකොට ෆොටෝෂොප් වලට ඒක වැඩ කරනවා.
හරි. දැන් දසුන් ඒකේ සාර්ථකත්වය කොච්චරද? 90ක් 99ක්
නෑ, 100ක්ම සාර්ථකයි. ඒ කියන්නේ එතන තියෙන්නේ අර වැඩ කරන්නේ නැති අකුරු වලට කම්බිනේෂන්ස් වලට වෙනම ග්ලිස් එකක් හදන්න ඕනේ.
හරි. ඒ කියන්නේ දැන්
100ක්ම මේ සිංගල් ඉන්කෝඩ් අපි නෝට් පෑඩ් එකේ ටයිප් කරලා තියෙන එක කොපි කරලා මේ පේස්ට් කරුතින් මේ ෆොටෝෂොප් හරි ඉලස්ට්‍රේටර් හරි ඉන්ඩිසයින් හරි ක්වාක් එක්ස්ප්‍රස් හරි මේ ඔනේ එක හරියට රෙන්ඩ වෙන ඒ විදිහට හදපු ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා තියෙනවනේ.
එතකොට දසුන් මේක කෙලිම ප්‍රින්ටින් වලටම යවන්න පුළුවන් නේද?
ඔව්, ප්‍රින්ටින් වලට යවන්න පුළුවන්, කර්වස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කර්වස් කරලා යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඒක කියන්නේ එතන කම්පියුටර් ස්ටෝර් වල තියෙනවානේ ෆොන්ට් එක පිටින්ම මේව කරන්න පුළුවන්. ප්‍රින්ට් කරන්න පුළුවන්.
හරි. බුද්ධික අපි ප්‍රශ්නෙකට යනවද නැත්නම් මොන හරි තියෙනවද?
දසුන්ගෙන් මේ තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දසුන් මේ හදපු ෆොන්ට් රූල්ස් ටිකක් ඇත්තටම ඔය හැදුවේ නේ? ඒක කොහොමද මේ දැන් ඒක අනිත් අයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ?
අපි ටෙම්ප්ලේට් එකක් හදන්න කියලා බැලුවා මේ තිලෙන එහෙම ෆොන්ට් එකක් හදනවා කියලා තියෙනවනේ ඉතින් අපි බලමු එහෙම මේ ටෙම්ප්ලේට් එකක් හදලා එතකොට ඒ ටෙම්ප්ලේට් එකේ අකුරු බස්සන්න විතරයි තියෙන්නේ හදන කෙනාට ඒ වගේම මේ රූල්ස් විතර නෙමෙයි මේ අපිට කොම්බුවත් එක්ක තියෙන අකුරුත් හදන්න වෙනවා ඒ කියන්නේ දැන් මේකේ ඒ වගේ අකුරු ඒ කියන්නේ කොම්බුවත් එක්ක ගත කුරක් කියන එකක් ඒ කියන්නේ කයන්න ටයන්න දයන්න ඔය හැම අකුරක්ම කොම්බුව දාලා අලුතෙන් හදන්න වෙනවා ඒ වගේම තව ඔය හල් කිරීමත් එක්ක එන අකුරු ඒ වගේ ටිකක් ග්ලිප්ස් ගොඩක් හදන්න වෙනවා
ග්ලිප්ස් ටිකක් වැඩිපුර හදන්න වෙනවා නේද
ඔව් ග්ලිප්ස් ටිකක් වැඩිපුර හදන්න වෙනවා ඒ වුණා දැන් ඔතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට දැනට තියෙන ෆොන්ට් එකකින් ග්ලිප්ස් හදන්න ගියම ගොඩක් වෙලා යනවා හැබැයි ෆොන්ට් ලැබ් වල නම් පොඩි ෆීචර් එකක් තියෙනවා ලිගාචර් වලට පොඩි ඔටෝමේට් ටූල් එකක් ඒකෙන් එයා අපිට ග්ලිප් ටික ඔටෝමේට් කරලා හදා ගන්න පුළුවන් ඔය කොම්බුවත් එක්ක තියෙන ඒවා ටික ඒකයි මම ටියුටෝරියල් එකේ පොඩ්ඩක් ලියන්න හිතන් ඉන්නවා ටිකක් ලියන්න ගත්තොත් ගොඩක් දිගට තමයි තියන්න වෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ
දිගට ලියමු නේද උද්දේක
ඔව් නේ කට්ටිය කියවා ඉතින් මහන්සිය ලිව්වොත්
නේ ඔව් මෙහෙමයි දසුන්නේ දැන් ඇත්තනම අවශ්‍ය කෙනාට ඉතින් එතකොට අපි උනත් දිග එකක් උනත් මකර වැඩක් කරන්න ගියාම අවශ්‍ය නැත් ඒ කියවනවනේ නේ
ඔව් තිල්ලා මේ හදනවා කියන ෆොන්ට් එක ගැන කියන්නේ වැඩි විස්තරයක් නේ හොරෙන් හදනවා නේ
ඔව් මේ චැට් රූම් එකේ අකිල ඩීජේ කියන ඒ හදපු ෆොන්ට් එකත් කොපඩ යුනිකෝඩ් ෆොන්ට් එකම නේද කියලා ඇත්තනම මේ කොපඩ යුනිකෝඩ් එකෙන් ගත්තේ අර අකුරු ස්ටයිල්ස් ටික නේද
ඔව් ඒ කියන්නේ මම අලුතෙන් මම අකුරු ඩිසයින් කරන්න අඳින්න දන්නේ නැහැ නේ ඒ ෆොන්ට් එකම තමයි කොපඩ යුනිකෝඩ් නමින්ම තමයි දාලා තියෙන්නේ ඒ ෆොන්ට් එකම අර මේ රූල්ස් අලුතෙන් රූල්ස් ලියපු එකයි ඊට පස්සේ ඒක මේට තව අලුතෙන් ග්ලිප්ස් ටිකක් එකතු කරා අර තීන ග්ලිප්ස් එකම අරගෙන මේ ඒක මේ හරියට රෙන්ඩර් කරන්න පුළුවන් විදියට ඒක ඉතින් දැනට තියෙන හැම ෆොන්ට් එකක්ම මේ විදියට හදන්න පුළුවන්
ඔව්
ඩබල් රෙන්ඩර් වෙන විදියට ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේ ඒ ෆොන්ට් වල නියම අයිතිකාරයකින් අවසර ගන්නවා.
ඔව්. දසුන් චූටා මයික් එක කටින් ඈතට ගත්තන හැරි පොඩ්ඩක් නිකන් අර සද්ද පොඩ්ඩක් පැහැදිලි කියලා සමහර අය කියනවා.
ඔව් දැන් හරි මම හිතා.
ඔව් දැන් හරි දසුන්. බුද්ධික ප්‍රශ්නකට නේද?
ඔව් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු නේ. අසේල අහලා තින්නේ. කියනවා මේ යාගේ ලැප්ටොප් එකේ හાર્ඩ් ඩිස්ක් එක ගිගාබයිට් 250ක් ලෝ. එයාට Windows XP Windows 7 Ubuntu කියන OS තුනම දාගන්න ඕනලු. ඒකට මේ හાર્ඩ් එක පාටිෂන් කරන විදිය, ඉන්ස්ටෝල් කරන විදිය ගැන පොඩ්ඩක් මේ විස්තර කරන්නලු. ඒ OS තුන දාන ඕඩර් එක මොකද්ද කියලා.
ඔව්. ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරන්නේ XP 7 දාන්නත් පුළුවන්. ඒනට XP දාන එක තමයි හොඳ. XP දාලා XP වලට අවශ්‍ය පාටිෂන් එක විතරක් XP එකේ ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ XP ඉන්ස්ටලේෂන් එකේදී පාටිෂන් එකක් ක්‍රියේට් කරන්න බලන්නේ. XP එකට අවශ්‍ය එකක් විතරක් ක්‍රියේට් කරන්න මේ ඉන්ස්ටලේෂන් එක දානකොට
කියන්නේ ඩිස්ක් එකේ ඉතුරු ටික අර අන්පාටිෂන්
අන්පාටිෂන් කියලා කියන්න ඕනේ ඊට පස්සේ
C එකක් විතරක් හැදෙනවා
නේ C එකක් විතරක් හැදෙනවා ඊට පස්සේ Windows 7 දාන හැබැයි XP වලට නම් අඩු ගානේ 20 30 GB වගේ තියන්න OS එකට 20 තැති ඒ වුණාට ඇප්ලිකේෂන් උත් ඒකටම නම් ඉන්ස්ටෝල් කරන්න ඉතින් ටිකක් ඉඩ තියලා තියාගන්න නැත්නම් පස්සේ වෙනස් කරන්න ගියොත් කරදරයක් වෙන හින්දා ඊළඟට 7 ඊළඟට 7 දාන්න 7 වලට නම් අඩුම ගානේ 30ක් නම් ඕනේ 7 එකෙත් ප්‍රශ්නයක් නැතුව පාටිෂන් එකක් ක්‍රියේට් කරන්න වෙන පාටිෂන් ක්‍රියේට් කරන්න එපා හැබැයි එතකොට ප්‍රයිමරි පාටිෂන්ස් දෙකක් තමයි ක්‍රියේට් වෙන්නේ ඊළඟ එකට Ubuntu දාන්න ඊළඟට Ubuntu CD එකෙන් මේ බූට් කරලා හැබැයි මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් එනවා Ubuntu දානකොට යාට කිව්වොත් එහෙම යූස් මේ අර ඔන් ඔලොකේටඩ් කරපු නැති ඔක්කොම ස්පේස් එක යූස් කරන්න කිව්වොත් එහෙම යාර ඉතුරු ඔක්කොම ඉඩ ගන්නවා ඉතින් එහෙම ගන්න එක ගැටලුවක් හින්දා Ubuntu manually partition කරනවා කියලා ගිහිල්ලා එතන Ubuntu වල හදන්න ඕනේ partition තුනක් හදන්න ඕනේ එකක් තමයි boot partition කියන එක ඒක අර partition manager එකේ ගිහිල්ලා boot කියලා දීලා partition type එක මේ location එක දෙන්න ඕනේ හරි ඊට පස්සේ කරන්න ඕනේ එක තමයි sep partition එකක් හදන්න ඕනේ ඒකට සාමාන්‍යයෙන් mega උදාහරණයක් ගත්තොත් computer RAM එක 1 GB වගේ නම් තියෙන sep එක 1.5 GB වගේ තිබ්බනම් ඇති boot partition එකේ ප්‍රමාණය megabyte 100ක් හොඳටම ඇති. ඊළඟට root partition එක. root කියන්නේ ඒකට තමයි ඔක්කොම install වෙන එක slash එක තියෙන එක. ඒකට සාමාන්‍යයෙන් Tamanට Ubuntu වලට නම් අඩු ගානේ gigabyte 8ක්වත් දාන්න ඕනේ. ඒ වුණාට වැඩියෙන් දාගන්න application එහෙම දාන ඕන.
ඔව් එතකොට application අර home එකේ ඉඳන් ඇදි වෙලා ප්‍රශ්න එන්නේ
නැහැ නේ. එන්න. ඊට පස්සේ ඉතුරු වෙන ටික Windows 7 වලින් හරි XP වලින් හරි ඉතුරු partitions ටික හදාගන්න පුළුවන්. කැමති නම් දැන් ලින ගොඩක් වෙලාට වෙන්නේ Ubuntu දානකොට පොඩ්ඩක් වැරදුනොත් එහෙම අර අනිත් දෙකක් නැතුව යනවා. ඒ වුණාට ඕඩර් එක වෙනස් කරන්න විදිහක් නැහැ. දැන් XP සහ Windows 7 අතර ඕඩර් එක නම් මාරු කරන්න පුළුවන්. ඒ වුණාට ඒක එච්ච රෙකමෙන් කරන්න සමහල්ලාට බුන්තු වලින් Windows 7 එක ඩිටෙක්ට් නොකරන්න බල XP එක දැම්මොත්. ඒක නිසා XP දාලා 7 දැම්මොත් එම XP සා 7 වට Windows වලින් සිලෙක්ට් කරන්න බල. Ubuntu ඉන්ස්ටෝල් කරාට පස්සේ 3 වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර පාටිෂන් කරන එක පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩ්ඩක් එහෙට මෙට වුණොත් එහෙම අනිත් පාටිෂන් තුත් මැකෙනවා. ඊට පස්සේ Windows XP වලින් බූට් කරලා අනිතුරු පාටිෂන් එක එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් කරලා ඕන්නම් එක තනියෙන් තියාගන්න. නැත්නම් පාටිෂන්ස් දෙක තුනකට කඩනවනම් කඩන්න පුළුවන්. සෑහෙන පිළිතුරක් එන්නේ බුද්ධි. ඔව්.
ඉතින් මේ වගේ OS 3ක් පාවිච්චි කරනකොට හොඳම වැඩේ තමයි යන්නේ RAM එහෙම තියෙනවනම් හොඳට machine එකේ මේ VM වල දාන එක නේද?
ඔව්. ඒ කියන්නේ primary OS එක Windows 7 කරලා Windows 7 වල මේ යාට ඇත්තටම මේ Windows 7 වල XP දාන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් Windows 7 Pro version එකක් හරි ultimate හරනම් තියෙන්නේ මේකේ Windows 7 මේ වලම XP mod එකක් එනවා. එතකොට 7 වලම XP එකක් virtual machine එකක් මේ ඒගොල්ලන්ගේ දුවනවා. ඒකේ application XP application ඒ වගේම install කරන්න පුළුවන්.
මේ Sun virtual box එක use කරලා ඔන්න Ubuntu install කරගන්න පුළුවන්
VM. ඔව් Sun virtual box හරි නැත්නම් VMware හරි VMware ත් ඇත්තටම VMware ආම ගන්න ඕනේ නැහැ. මොකද ගොඩක් කරන්නේ මේ Ubuntu install කරපු VMware images තියෙනවා. එතකොට VMware player එක නිකන් දෙන්නේ. VMware player එක අරගෙන අර image එක දුන්නා නම් එයාට Windows 7 වල ඉඳන්ම run කරන්න පුළුවන්. අනික මේක full screen ගන්නත් පුළුවන්. ඒක නිසා එතන ගැටලුවක් වෙන එකක් නැහැ. මං හිතන්නේ ඒක ඇති වෙයි. ඊළඟ ප්‍රශ්නේ මටම කියන්න ඕනේ.
ඔව් අපි මේ
නැත්නම් ඊළඟට දෙන්නත් පුළුවන්.
computer එක off වුණා. දසොන් දෙකේ
Skype වලින් අරගෙන chat එකේ කියන අයව disconnect කරනවා කියන. ඒක ගමු.
අපෙන් චමරහනෝ ෆයිල්ස් ඉලා කියන්නේ මොකද්ද මේ කොහොමද පාවිච්චි කරන්න කියලා.
ඔව් ඇත්තට මේ අහන්නේ මේ ටෙක්කසා ඩවුන්ලෝඩ් කරන්න බලවන්ද කියලා නේ.
ඔව්
මේ ෆයිල්ස් ඉලා කියලා කියන්නේ ඇත්තට මේ FTP client එකක්.
මේක ෆ්‍රී දෙන්නේ.
ෆ්‍රී දෙන්නේ. ගොඩක් වෙලට FTP SFTP SFTP ඔය දෙකනම් පාවිච්චි කරන්න පුළුවන්. SFTP කියලා කියන්නේ secure file transfer protocol කියන එක SSH උඩ දුන එකයි.
ඔව්.
ඊළඟට FTP වලම S එකක් තියෙනවා. SSH ඔන්න ඉතින් එක එක මතගෙන තියෙනවා. මේ ඕ වගේ එකක් ටෙක් අතයි වුණාට අපි ඩවුන්ලෝඩ් එක දෙන්නේ HTTP ඩවුන්ලෝඩ් එක.
ඔව් FTP විදිහට නෙමෙයි.
නෙමෙයි. ඒක නිසා ෆයිල් සිලා පාවිච්චි කරන්න බෑ. ෆයිල් සිලා කියන්නේ ඩවුන්ලෝඩ් මැනේජර් එකක් නෙමෙයි. ඇත්තටම FTP ෆයිල් ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කරන්න භාවිත කරන එක. ඉතින් ඒක නිසා ඒක තමයි ෆයිල් සිලා කියන්නේ දැනට නම් ටෙක් අත FTP හරහා ඩවුන්ලෝඩ් කරන ක්‍රමයක්.
නෝ අපි මේ ටෙක් අත අප්ලෝඩ් කරනකොට නම් ඔක පාවිච්චි කරනවානේ.
ඔව් ටෙක් අත අප්ලෝඩ් කරන්නේ ඇත්තටම ෆයිල් සිලා වලින් තමයි අපි FTP සර්වර් එකට තමයි අපි අප්ලෝඩ් කරන්නේ. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ කාර්යාලය පරිගණකයේ තියෙන Windows XP SP2 ලු. හෝ ඔගේ SP3 හට අප්ග්‍රේඩ් කරන්න.
මේ මුදල් ගියා
ප්‍රචාරය. ඒක දල් ගියා ප්‍රචාරය. ඊළඟට Kaspersky Antivirus 6 ලු තියෙන්නේ. Kaspersky Antivirus 6 කියන්නේ ගොඩක් පරණ එක. ප්‍රොඩක්ට් වර්ෂන් එක 6.0 කියලා දෙන එක පාස්වර්ඩ් දමාය තියෙනවලු. ඇත්තනම Kaspersky කේ පාස්වර්ඩ් එකක් දානවා කියන්නේ මේ අර වෛරස් වලින් අන්ඉන්ස්ටෝල් වෙනවට ඒක ඕන පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. එතකොට පාස්වර්ඩ් එක ඉල්ලනවලු. එයා දන්නේ නැහැලු. හැබැයි ඔෆිස් එකේ හොරෙන් මේ වැඩක් කරන්න නම් යන්නේ ආයේ එක අන්ඉන්ස්ටෝල් කරලා දාලා මොකක් හරි කරන්න යනවා නම් ඉතින් පොඩ්ඩක් අර කියන්න එනවා මේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරලා ඒගොල්ලෝ දැනගත්තොත් ආ වගේ දෙයක් කරා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අනික ඉතින් ඔෆිස් එකේ දේවල් එහෙම කරන එකත් වැරදි නේ බුද්ධික.
ඔව් ඒක මොකක් හරි හේතු කරන එක දාලා තියෙනවා නම් දාලා
තියෙනවා. ඔව් ඒක නිසා ඒක පොඩ්ඩක් ගැන හිතන්න. හැබැයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තර නැහැ. Kaspersky දෙනවා ටූල් එකක් අන්ඉන්ස්ටෝල් ටූල් එකක්. ඒ අන්ඉන්ස්ටෝල් ටූල් එක පාවිච්චි කරලා ඔයාලට කැමති නම් මේ ඕක අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒත් ඔයාලට කම්පියුටර් එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රයිට්ස් ඕනේ. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න සහ අන්ඉන්ස්ටෝල් කරන්න රයිට්ස් තියෙන්න ඕනේ. Kaspersky ටූල් එක දැම්ම නම් අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට Kaspersky වල ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක තියෙන්නේ Kaspersky කියලාමයි. පොඩ්ඩක් ඒක බැලුවා නම් ඒත් හරි. ඊළඟට අපි සදීපහ ප්‍රශ්නෙට උත්තරේ දුන්නනේ මුලින්ම. ඊළඟට ප්‍රශ්නේ තියෙනවා මේ එයාගේ රවීන්ද්‍ර තමයි අහලා තියෙන්නේ. එයාගේ මේ මල්ලිගාව හරි අයියගාව හරි තියෙනවලු Sony Ericsson W810i කියන ෆෝන් එක. ඒකේ ළඟදී ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණාලු. ඉතින් දැන් එයාට ඕනලු ෆෝන් බුක් එකයි ෆෝන් බුක් මෙමරි එකයි මේවා කරගන්න. දැන් මේක ඩිස්ප්ලේ එක පේන්නේ නැහනේ කනෙක් කරාම කොහොමද කරගන්නේ කියලා අහලා තියෙනවා. මේක කරගන්න තියෙන ලේසිම වැඩේ තමයි ඩේටා කේබල් එකක් හරහා කම්පියුටර් එකට කනෙක් කරන එක. ගොඩක් වෙලා ඩේටා කේබල් එක හරහා කනෙක් කරාම උඩ ඒ කියන්නේ ෆෝන් එක ඩිටෙක්ට් කරාම ඔප්ෂන් දෙකක් එනවා. එක උඩම එන පළවෙනියට එන ඔප්ෂන් එක තමයි මොඩම් එකක් හැටියට කනෙක් වෙන්න කියලා. යට එක තමයි මේ ෆයිල්, ඒ කියන්නේ ඩේටා ස්ටෝරේජ් ඩිවයිස් එකක් හැටියට. ඉතින් එතකොට කරන්න තියෙන අර ගහල් ඩිටෙක් කරනකොට මුඩ පොඩ්ඩක් අර මැද තියෙන බටන් එක ප්‍රෙස් කරා නම් ඒක ඔටොමැටිකලි
ඔව් ඒක එයාට මතකත් ඒ සමාට ඕඩර් එකනේ මොකද තියෙන්නේ කියලා. නැත්නම් ඒ වගේ තව ෆෝන් එක බලන්නත් පුළුවන්.
බලන්න ඊට පස්සේ මේකට තියෙනවා මේ දැන් ඔයාට ටූල් එකක් ඇත්තනම දන්නේ නැත්නම් මේවෙන් එහෙම පාවිච්චි කරන්න එක ගන්න පුළුවන් FMA කියලා තියෙනවා, Folas Mobile Agent කියලා. ඒක ඇත්තනම ගොඩක් හොඳයි නේ, බුද්ධිගත් පාවිච්චි කරලා තියෙනවා මම හිතන්නේ. ඒකේ ෆෝන් එකේ පෙන්නනවා බැටරි තියෙන ප්‍රමාණය, ගොඩක් දේවල් පෙන්නනවා, කොච්චර හීට් එනවද, කොච්චර ටෙම්පරේචර් එකක් තියෙනවද, කෝල් එකක් ආවද රූපෙත් එක්ක කම්පියුටර් එකෙන් පෙන්නනවා. ඉතින් ඒ ටූල් එක පාවිච්චි කරා නම් ඩේටා ටික බෑකප් කරගන්න පුළුවන්. ඒක හරහා එකෙන් සින්ක්‍රොනයිස් වෙන ඔක්කොම, ඒ කියන්නේ කන්ටැක්ට්ස්, එතකොට SMS, කෝල් ගත රීසන්ට් කෝල් එකේ පවා එතනින් එනවා. කෝල් ඩයල් කරපුවා ඔක්කොම ටික බෑකප් කරගත්තට පස්සේ ඕනනම් මේක හරහා Outlook වලට උනත් address book එක සින්ක්‍රොනයිස් කරන්න පුළුවන්. පස්සේ වෙන ෆෝන් එකක් ඔප්ෆෝන් එක හදන්න දෙන එකල ඩේටා මැකවත් ප්‍රශ්නයක් නෑ. අලුතෙන් iPhone එක දාලා සින්ක්‍රොනයිස් කරා නම් අර ඩේටා ටික ඔක්කොම කොපි වෙනවා. වාට ඕනේ නම් ඒ ටූල් එක හරහාම SMS ගහන ඒවා, ඒ වගේ දේවල් උනත් කරන්න පුළුවන්. අඩු ගානේ කෝල් එකක් ඩයල් කරන එක පවා වාට කම්පියුටර් එක හරහා කරන්න පුළුවන්. ඒක දාගත්තන ලේසි වෙයි.
ඔව්. මම හිතන්නේ ඒ විදිහට පුළුවන් එනේ. දැන් ඩිස්ප්ලේ එක විතර නම් මේ වැඩ කරන්නේ නැත්තේ ඒ විදිහට වැඩ කරන්න ඕන නේ.
ඔව්.
ඊළඟ ප්‍රශ්නෙට යමු. මේන ගහලා තින්නේ මේ යා Ubuntu 9.10 ඩවුන්ලෝඩ් කරාලු. ඒත් එයාගේ ඔඩියෝ වැඩ කරන්න හැලු. ඒකට මේ ඩ්‍රයිවර් එකක් නැහැ කියලා තමයි මම හිතන්නේ කියන්නේ. කාඩ් එක දාලා තිනවා Sigmatel ST AC 9271 D කියලා. ඒකට පුළුවන් නම් මේ වැඩ කරන විදිහ ගැන මේ මොනව හරි උපදේශයක් දෙන්නලු.
මට නම් හරියටම කියන්න අමාරු බුද්ධි කාඩ්
එක නේද?
ඔව්. ඕකේ අර මේ
හැබැයි හොයා ගන්න බැරි වෙනකොත් නැහැ නේද ටිකක්?
ඔව්.
ෆෝරම් අස්සේ
බලන්න. හැබැයි Linux වල තියෙන වෙලා තියෙන ඩ්‍රයිව් එකක් එහෙම හොයලා දාන්න විදිහක් නැහැ. ඕකට LSI කියලා ඩ්‍රයිව් එකක් කොමන් එකක් තියෙන්නේ. ඒ ඩ්‍රයිව් එක ආයි ඩවුන්ලෝඩ් කරලා සයිට් එක දාන්න. මටත් ඒ ප්‍රශ්නයක්. මම ලැප්ටොප් එක ගත්තා. මගේ සවුන්ඩ් හරියට වැඩ කරේ නැහැ. ඉතින් ඒක Elsa කියන ඩ්‍රයිව් එක තමයි තියෙන්නේ. ඉතින් ඒක දාලා බලන්න පුළුවන් ආයිසරයක් ඩවුන්ලෝඩ් කරලා. ඒක දාන හැටි කරන හැටි ලින්ක් එකක් දාමු බුද්ධික.
ඔව්.
හැබැයි ඉතින් ඒකට හරිය ගියේ නැහැ කියන්නේ විසඳුම්න්නේ නැහැ කියන එක තමයි ගොඩක් වෙලාවට.
මේ දැන් chat room එකේ ඉන්න කාට හරි නවත් පුළුවන් ඕන මේක මේ දන්නව නම් මොනව හරි කියන්නනේ අපිට ඒක උත්තරයක් දෙන්න පුළුවන්.
ඔව් මේක ගැන වැඩි ප්‍ර Sigmatel ST AC 9271 D කියන එක තමයි තියෙන්නේ. සමහරවිට මේක Ubuntu version එක වෙනස් කරොත් වැඩ කරන්නත් ඉඩ තියෙනවා. නැත්නම් පරණ version එකක් දැම්මොත් වැඩ කරන්නත් ඉඩ තියෙන ලාල් තියෙනවා.
ඊළඟට යමු මේ අනුෂ්ක අහලා තියෙන ප්‍රශ්නේ. එයාගේ මේ Nokia 6120C කියලා ෆෝන් එකක්ලු තියෙන්නේ. ඒකේ මේ HSDP දිනින්ද යා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා නිතර මේක වැඩ කරනවලු. එයාට දින ගැටලුව මේ දැන් දවස් කීපයක ඉඳලා නිතර ඩිස්කනෙක්ට් වෙනවලු. ඒක මුල් දවස්වල තිබුණ නැහැලු. මේ කරන්ට් එක පොඩ්ඩක් අඩු වැඩි වුණත් එහෙම ඩිස්කනෙක්ට් වෙනවලු. මම හිතන්නේ මෙයා මේ USB කනෙක්ට් කරලා වැඩ කරනකොට එහෙම වෙන්නේ නැදිනේ.
ඔව්.
නැත්තම් විදුලිය අඩු වැඩි වීමක් බලපාන්නේ නැහනේ. මේ ඒක මගේ අරගන්නේ කොහමද කියලා හනවෙය. මේ ප්‍රොවයිඩර් කවුද කියලා කියලාත් නැහැ නේ.
සමහරවිට බුද්ධික මේක ප්‍රොවයිඩර්ගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
ඔව්. ඒකත් පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි, මේ නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඩිස්කනෙක්ට් වෙන එක නම්.
ඔව්.
හැබැයි අර විදුලිය අඩු වැඩි වෙනකොට ඩිස්කනෙක්ට් වෙනවා කියන එක නම් මේ ඒක ඇත්තටම දැන් එයා කොහොමද දන්නේ කියන්නේ විස්තරයක් කියලා නැහැ. සාමාන්‍යයෙන් මේ gedara තියෙන power source එකට නම් connect කරලා තියෙන charger එකකින් වැඩ කරනවා නම් ඒක වෙන්න පුළුවන් නේ. USB එකක් නම් හැබැයි ඒක වෙන්න බෑ නේද කාලේ.
හැබැයි පොඩ්ඩක් මේක මට නිකන් එක සැකයක් තියෙන යාගේ computer එකේ power supply එකේ ගැටලුවක් තියෙනවාද කියලා.
ඔව්.
මොකද දැන් power අඩු වැඩි වුණා කියලා computer එකට එන power supply එක අඩු වෙන්න විදිහ බෑ.
ඔව්. ඇත්තටම අනුස්සම
මොකද ඒක regulated power supply එකක්. ඔව්.
මේ තව පොඩ්ඩක් විස්තර කරලා අපිට කියනවා නම් power connect කරලා තින්නේ කොහොමද? USB එකකින්ද නැත්නම් power pack එකකින්ද ඒකේ මේ provider කවුද එහෙම කියලා පොඩ්ඩක් කියනවා නම් තව උදව් කරන්න පුළුවන් වෙන්නේ.
ඔව් ගොඩක් වෙලාවට හැබැයි ආ ෆෝන් එක ගහලා තියෙන්නේ, ඒ කියන්නේ ෆෝන් එකට charger එක ගහලා charger එකෙන් නම් ගහලා තියෙන සමහරවිට මේ charging mode වෙනස් වෙනකොට මේක disconnect වෙනවා වෙන්න පුළුවන්.
ඔව් පොඩ්ඩක් බලන්න මේ ඒ කියන්නේ මේ battery power එකකින් යන වෙලාවටත් ඔය disconnect වෙන එක ඔය විදිහටම දිනනවද කියලා.
ඔව් ගොඩක් කියලාට හැබැයි ඉතින් එයාට කරන්ට් එක අඩු වෙනවා ඩිස්කනෙක් වෙනවා කියලා තේරෙනවා නම් එයාට අනිවාර්යෙන් එයා පාවිච්චි කරන්නේ ෆෝන් එකට මේ මේ කියන්නේ ඇත්තට මේ අපව ඇඩැප්ටර් එක ගහලා නම් පා ඇඩැප්ටර් එක ගලවලා පාවිච්චි කරා නම් ඉවරයි නේද? එහෙම කළා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඇත්තටම ගැටලුව ඒකද කියලා නේ බුද්ධික.
ඔව්. මේ ඊළඟට රවීන්ද්‍ර අහලා තියෙන ප්‍රශ්නේ. එයා අහලා තියෙන්නේ මේ රියල් ඔඩියෝ විදියට තියෙන ෆයිල් එකක් MP3 වලට කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා.
ඔව් ඇත්තටම අහන්න මම දැන් ටෙක් කතාවේ ෆයිල් එක කොහොමද MP3 කරගන්නේ කියලා නේද?
ගොඩක් දෙනෙක් මේ ෆෝන් වල දාගෙන එහම අහනවා අර පොඩි ෆයිල් එකට කැමති ඒගොල්ලෝනේ.
ඔව් ගොඩක් කට්ටිය කරන්නේ අර පොඩි RM ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා මේ ඒක මොකද මෙගාබයිට් 8ක් වගේනේ වෙන්නේ නැත්නම් අපේ සාමාන්‍ය MP3 එක මෙගාබයිට් 40කට වැඩි වෙනවනේ හැමසෙරෙම. කරන්න ක්‍රමයක් බුද්ධික මම අද පොඩ්ඩක් උත්සාහ කරා. එකක් තමයි රියල් ප්ලේයර් එකෙන් පුළුවන් මේක ඇත්තටම ඔඩියෝ ෆයිල් කන්වර්ෂන් කරන්න. රියල් ප්ලේයර් එක නේ ඇත්තටම මේ VLC ප්ලේයර් එකේ. හැබැයි ඒක එච්චර සාර්ථකත්වයක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ ජෙට් ඔඩියෝ වලින් පුළුවන් කියලා මට අද දවල් එක්කෙනෙක් මම හිතන්නේ යාම දන්නේ. කතා කර වෙලා කිව්වා. හැබැයි ඒකත් මේ ප්ලේ වෙන්න යන කාලේ යනවා බුද්ධික.
ඒ කියන්නේ මේ රියල් ටයිම් රෙකෝඩ් කරන වගේ එකක් වෙන්නේ.
ඔව් ඊළඟට Windows Mobile මේක Windows Media Encoder එකෙන් පුළුවන් බුද්ධික. ඒකෙත් හැබැයි WMA වලට තමයි කන්වර්ට් වෙන්නේ. WMA ඊට පස්සේ MP3 වලට ආය හරව ගන්න වෙනවා. මේකට හරි විසඳුමක් නොමිලේ විසඳුමක් පොඩ්ඩක් අවලබල් අපි කියමු නේද? මම දැන් අපේ කෝලම දාලා තිබ්බ මේක කරන්න හැටි බෑ කියලා තිබ්බ Linux වලදී.
ඔව්.
එයා ඒකත් කරන්නේ wave කරලා wave එක ආයේ එයා MP3 කරන එක තමයි. අපි ඒකට ළඟදී විසඳුමක් දෙන්න බලමු ෆෝන් වලට කට්ටියට direct ගන්න එකක් නේද?
ඔව්. එහෙම නැත්නම් MP3 එකම අපි පොඩි කරලා හරි ඒ වගේ එකක් නේ.
MP3 එක නම් ගැටලුවක් තියෙනවා බුද්ධික. MP3 එක පොඩි කරාට එච්චර quality එක ප්‍රශ්නයක් තියෙන නිසා. මොකද දැන් ආයි අපි රියල් එක උනත් වේව් කරලා MP3 කරාම මේ සයිස් එකට කිට්ට වෙනවා.
ඔව්.
ඒක නිසා අපි උත්සාහයක් ගමු මොකක් හරි ඒ කියන්නේ ටූල් එකක් හරි අඩු ගන්න දෙන්න ඒගොල්ලන්ට එකපාරක් ගත්තට පස්සේ එකපාරෙන් මේක කන්වර්ට් කරගන්න පුළුවන් එක.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ කසුන් අහලා තින්නේ මේ
පොඩ්ඩක් අර අපි මේ වැඩේ කවුරු හරි කරනවා නම් ඒක ඔයා දන්න ටූල් එකක් මොකක් හරි තියෙනවා නම් අපිට දැන් හරි නැත්නම් වැඩසටහන් දැම්මට හරි පස්සේ
ගොඩක් කාලවලට මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් හරි නැත්නම් අපිට මේල් එකක් එවන්න පුළුවන් නම් හොඳයි නේ.
ඔව් ඒක තමයි.
දැන් chat එකේ කිව්වත් කමන්නේ.
ඔව් දැන් chat එකේ කිව්වත් ගොඩක් කාලට උදව් වේ.
ඔව්. ඒ කසුන්ගේ ප්‍රශ්නේ ගාලින්ග මේ Windows 7 දැම්මම motherboard පිච්චෙනවා කියන්නේ ඇත්තද කියලා අහලා තිනවා.
මේක ගැන අපි කලිනුත් දවසක ඕවගේ කතාවක් කතා කරා මතකද බුදු මේ software දැම්මම computer පිච්චෙනවා කියලා මිනිසුන්ව බය කරනවා. මොකද warranty දෙන්න ගියාම කට්ටිය කියේ දැන් එක දවසක් එක්කෙනෙක්ට කියලා තිබ්බා මේ එයා දැන් computer එක මයි දැන් අපිට tech කතාවලට මා ප්‍රශ්නයක්. පරණ වැඩසටහනක එයාට කියලා තිබ්බනේ මේ Linux දාගෙන ගියාම මේ Linux දාපු හින්දා ඒ computer එක පිච්චෙනේ කියලා. එහෙම software එකක් දැම්ම කියලා computer පිච්චෙන්නේ
නැහැ.
වැඩ කරන්නේ.
ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ වගේ මේ අවදානමක් තියෙනවා නම් ඒව රිලීස් කරන්නේ නැහැ නේ. ඒ වගේ තමයි ඔහොම නිකන් කටකතා තියෙනවා නේ මොනවා හරි අලුතෙන් එනකොට ඉතින් කිසි ඒ පදනමක් නැතුව කියන දේවල් ඉතින් ගණන් ගන්න අරගයි. අපිට කියන්න බලන් ඉතින් එහෙම මේ Windows 7 දැම්මා කියලා motherboard පිච්චෙන්නේ නැහැ කියලා නේ. motherboard එක පිච්චෙන්න වෙන හේතු තියලා ඒකේ ලයිෆ් ටයිම් එක ඉවර වෙලා හැම වෙලා යන වෙලාවල් තියෙන්න පුළුවන්. නමුත් මේ Windows 7 වල බලපෑමක් ඊන්ද motherboard පිච්චෙනවා කියන එක පිළිගන්න බෑ. මේ කසුන් ඊළඟට අහලා තිනවා මේ ඉන්ස්ටෝල් කරන්න හොඳ මේ Windows 7 සංස්කරණය මොකද්ද කියලා. මේ දැන් රිලීස් වෙලා තින්නේ කලින්ග මේ Windows 7 දැන් තියෙන ෆුල් වර්ෂන් එක නේ.
ඔව්. මේ අහන්නේ මම හිතන්නේ බුද්ධික අල්ටිමේට් ද දාන්න ඕනේ, හෝම් ප්‍රීමියම් ද දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මටනම් හෝම් බේසික් උත් ඇති. මේකේ අඩු වෙන්නේ බුද්ධික ගොඩක් වෙලාට මේ Windows මේ කියන්නේ මීඩියා සෙන්ටර් කියන එක නෑ. එච්චරයි. ඉතින් අපිට අවශ්‍ය දෙයක් කියලා නැති වෙන්නේ නා. හෝම් ප්‍රීමියම් තියනවා නම් ඉතින් ඔක්කොම ටික තියෙනවා. ඇත්තටම හෝම් ප්‍රීමියම් එක සහ ප්‍රෝ එඩිෂන් එක අතර වෙනස තියෙන බුද්ධික ඇත්තටම මේ ඩොමේන් සපෝට් එක. කියන්නේ ඩොමේන් එකකට කම්පියුටර් එකක් දාන්න. ඒක ඇත්තටම ගෙදරක පාවිච්චි කරන එක කිසිම තේරුමක් නැහැ. මොකද ඇක්ටිව් ඩිරෙක්ටරියක් ගෙදර දුවන්නේ
නැහැ.
ඒක නිසා ඒක වැඩක් නැහැ. ඊළඟට තියෙන එක තමයි මේ අර XP මෝඩ් එක. Windows XP මෝඩ් එක තියෙන ප්‍රෝ වලින් සහ අල්ටිමේට් වල විතරයි. ඊළඟට අර ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන්. බිට් එන්ක්‍රිප්ෂන් කරනවා නම් එන්ක්‍රිප්ටඩ් ඩ්‍රයිව්ස් තියා ගන්නවා නම් ප්‍රෝ එක හරි අල්ටිමේට් එක හරි ඕනේ. ඒ අරින්න සාමාන්‍ය කෙනෙක්ට වැඩ කරන්න හෝම් ප්‍රීමියම් කියන එක හොඳටම ඇති. ඒ කියන්නේ බෙඩිත් එක්ක හෝම් බේසික් උත් ඇති. මගේ දැනට Vista එක තියෙන්නේ හෝම් බේසික් එකක් මන්ද මගේ වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන්.
මේ දැන් කලින් ඕක දැන් Windows 7 එන්න ගත්තාම ඉතින් ඕකට දැන් සෑහෙන්න කතා ගියා ලැප්ටොප් එක ගන්නකොට එහෙම නේ කට්ටිය ලයිසන් දෙනවනේ ඒක යුනිටි ප්ලාසා එකකින් එහෙම අහගන්න පුළුවන් හොඳ ඒවානේ
ඔව් දැන් මම
ගන්න මේක ගන්න කියලා
ඔහකට කියන්න ගියාම දැන් මම මේ ලැප්ටොප් එක ගන්න ගියාම යාමට කියනවා දැන් ලැප් එකේ නම් Home Vista Basic තියෙන්නේ මම ගන්න ගිය දවසේ. වාට ඉතින් ඇප්ලිකේෂන් 3.9 එක පාර රන් කරන්න පුළුවන්. මම කෝයි Home Basic කිය ඇප්ලිකේෂන් 3.9 නෙමෙයි. වා කියන්නේ Windows Vista Start එකේ 3.9 කියලා. ආ එහෙමද? මම අහන.
දෙක නිසා දෙය කලින් ආපු ඔක්කොටම කියන්නේ.
ඕක කියන්නේ නැති. ඒක නිසා මේ දැන් ඇත්තටම ඒක Windows 7 Start එකෙත් බුද්ධික ඇප්ලිකේෂන් 3.9 ලිමිට් එක නැහැ. ඕන තරම් පාවිච්චි කරහැකි. ඇප්ලිකේෂන්ස්. වෙලා තියෙන feature limitation එකක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේගොල්ලෝ ඒක හැම කරලා තියෙන්නේ මේගොල්ලෝ මේක netbook වලට දාන්න හදනවනේ. ඒක නිසා මම නම් කියන්නේ home basic කිනම් ඇති කියන එක තමයි Windows 7. බොරුවට ultimate අරවමයි කියලා දාගන්න එපා. තේරුමක් නැහැනේ.
ඔව් නික අර හිතට පොඩි පිට් එකක් කියනවා ultimate දාලා තින්නේ කියලා එච්චර තමයි.
මේ නැත්තනම දැන් Vista වලත් ultimate කියන එක ඒගොල්ලන්ට අන්තිමට දීපු දෙයක් නැති වුණාලු මිනිස්සුන්ට. ඒ කියන්නේ ඒක අර නමට තියාගන්න ඕනකමට ඒගොල්ලෝ Windows 7 ultimate දුන්න මිසක් දෙන්නේ. ඒක අවශ්‍ය නැහැ කියලා තමයි ඒගොල්ලොත් පිළිගන්නේ Microsoft අය.
ඊළඟ ප්‍රශ්න
රටන ඔක්ලට කලින් ඉතින් මේ මනෝවශයෙන් හැදම්මත් ප්‍රශ්නයක් නැහැ කියලා වගේනේ.
يعني
අපි හුඟක් කලවට මේක මේ
ඔව් ඒක
ඔරිජිනල් ගන්න
බලනවා නේ.
ඔව් අනිත් එක දැන් මේ අර අපේ ඉස්සල ප්‍රශ්නෙට රියල් ඔඩියෝ එක කොහොමද MP3 කරන්න කියලා දෙකක් දීලා දිනා. දුෂ්යන්ත කියනවා Excel soft video converter එකෙන් පුළුවන් කියලා. ඊළඟට අපේ අකිල කියනවා Switch Plus audio converter එකෙන් පුළුවන් කියලා. මේ ncswitch.com අයගේ මහිතන් මේ දෙකට අපි ලින්ක් දෙකක් දෙමු නේද?
ඔව්. ඒක අපි try කරලා බලලා දාමුනේ.
හැබැයි මේ දෙකම නිකන් දෙන ඒවා නම් නෙමෙයි.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් නාරද අහලා තින්නේ නාරද දිල්ෂාන්.
මහිතන් නාරද දිසාසේකර කියලා.
මේ ප්‍රශ්නේ මේ අර ලැන්ග්වේජ් බාර් එක නිතරම මේ මිසින් වෙන එකට මොකක්ද අහනව තියෙන විසඳුම. ඒක නම් අපි කලින් කතා කරලා තියෙනනේ මේ කියන්නේ අර Windows XP වල එන ලැන්ග්වේජ් බාර් එකේ ප්‍රශ්නේ වෙන්නේ නැදි නේ සිංහලේ
මගේ ප්‍රශ්නේ මිස් වෙලා කියන්නේ
ඔව්
ආ ඔව් හරි
මේ ඒකට අපි කලින් ලින්ක් කරමුද
ඊළඟට
සරණ එකට ඔව් මේ එයාගේ ඊළඟ ප්‍රශ්නේ කියොත් එහෙම Windows 7 වල තියනවලු .box කියලා extension එක තියෙන මේ ෆයිල් එක ඒක මේ bootable cd එකක් කරගන්නේ කොහොමද කියලා අනෝ ඒක extract කරපුවාම මේ folder එකක් දැහැදෙන්නේ කියලා අහනවා ඊළඟට ඔව් එයා ඒ ටික තමයි අහලා තියෙන ප්‍රශ්න වලට කලින් මේකේ එහෙම
මේක වෙලා තියෙන බුද්ධික එහෙම ෆයිල් එකක් extract කරලා ඉවරලා බුද්ධික මේ bootable cd එකක් හදන්න බෑ
එතෙ Windows 7 එන්නේ ISO image ගන්න තියෙන්නේ නේ
ඔව්
මේකෙදි write කරාම ඉතින් ඒක bootable තමයි cd එක
ඔව් සාමාන්‍යයෙන් මේ මම දන්න තරමෙන් නම් මේ BOX කියලා කියන ෆයිල් එක තියෙන්නේ මේ data මොන හරි තියාගන්න ෆයිල් එකක් මිසක් එහෙම මොකුත් bootable වලට තියාගන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ
cap ෆයිල් වගේ එකක් නේ.
ඔව් ඒක නිසා මේ ඒකෙන් bootable එකක් හදන්න බෑ. Windows 7 bootable හදන්න ඕන නම් Windows Microsoft කට්ටියම tool එකක් දෙනවා දැන් බුද්ධික USB boot එකක් හදාගන්න පුළුවන්. මේ USB boot එකක් හදාගන්න කියන්නේ Windows CD එක තියෙනවනම් Windows CD එක පාවිච්චි කරලා tool එක run කරලා USB එක bootable හදන්න පුළුවන් installation වලට. මේ ගොඩක් මේක වටනම් බුද්ධික එකක් තමයි DVD එකක් හරියට නැති කෙනෙක්ට. නැත්තම් දැන් netbook වගේ පාවිච්චි කරනට ගොඩක් වෙලාවට DVD ROM එකක් CD ROM එකක් machine එකේම නැහනේ. ඒ අයට. ඉතින් එයාට Windows 7 එකම bootable ගන්න හදා ගන්න ඕනේ. ඒක disk copy එකක් ගැහුවනම් හරි ISO image එකක් හදලා ඒක write කරන්න.
දැන් කාලින්ක ගොඩක් වෙලාවට මේ DVD drive disk පාවිච්චි හරිම අඩුයි නේද මම කාලයක් මතක නැහැ මම මේ DVD එකක් දාලා බලපු
ඔව් ඔව් ඇත්තටම අර Apple මේ machine වලින් එහෙම දැන් ඕක අයින් කරන්නත් දැන් අර මේ MacBook Air එකේ අයින් කළා තියෙනවානේ මේ DVD ROM එක ඒක ඒගොල්ලෝ කියලා තින්නේ يعني DVD එක ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ OS එක ඉන්ස්ටෝල් කරන්න විතරයි කියන ඒක තමයි ඒගොල්ලෝ තර්ක කියලා තින්නේ නේ
ඔය මට හිතෙනවා ටිකක් කල් යනකොට බුද්ධික මේ අර ෆ්ලොපි වලට ඇච්ච වැඩේම වෙයි කියලා.
ඔව් නේද? හරි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ධනුෂ්කහල දෙන්නේ. එයාගෙන එයාගේ E කම්පියුටර් එකේ E කියන drive එකේ permission edit කරන්න බෑලු. Access denied කියලා message එකක් එනවලු. මේ permission කියන tab එකේ drive එකේ properties ගියාම වෙන්නේ නැති. ඒක එක username එකක්වත් පේන්නේ නැහැලු. මේක මේ ඇන්ටිවයිරස් එකකින් ස්කෑන් කරන්නත් බැල්ලු මේ ඒකට කරන්න මොකද්ද කියලා අහනවා.
එයාට කරන්න තියෙන බුද්ධික ඇත්තට මේ ෆයිල්ස් තියෙන ඩ්‍රයිව් එක ඉස්සලා මැෂින් එකට ඇඩ්මිනිස්ට්‍රේටර් හරි ලොග් වෙන්න ඕනේ. ලොග් වෙලා බුද්ධික ඒ ඩ්‍රයිව් එකට ගිහිල්ලා ඩ්‍රයිව් එකේ අර රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාගෙන මම හිතන්නේ ඒක ඒකවත් වැඩ කරන්න ඇති කියලා මට හිතෙනවා.
ඒකේ සිකියුරිටි
ඔය ඒකේ පෙන්වන්න නැතුනම ප්‍රශ්නයක් නැහැ. ඒක ඇඩ්වාන්ස් එකට ගිහිල්ලා බුද්ධික ඕන කියලා ටැබ් එකක් තියෙනවා. ඒ ඕන කියන ටැබ් එකේ යාට එඩිට් කරන්න පුළුවන් ඕන කවුද කියලා. යාට ඊට පස්සේ කියන්න පුළුවන් කවුරු හරි යූසර් කෙනෙක් දැනට ඉන්න යූසර් කෙනෙක්ව සිලෙක්ට් කරලා රිප්ලේස් ඕනන්න මේ අර මේ ඒක දැරට ඉන්න ඕන නැතුව කාට හරි එයා සිලෙක්ට් කරපු යූසර්ට ඕනම සිලෙක්ට් කරන්න කියලා. එතකොට වෙන්නේ මුළු ඩ්‍රයිව් එකම ඕනර්ෂිප් එක යාට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ පුළුවන් යාට ඩේටා ඇක්සස් කරන්න. ඒක ගොඩක් වෙලට සාර්ථකයි බුද්ධික. මේක සමහර ටූල් පාවිච්චි කරනවනේ කට්ටිය බුද්ධික මේ ෆයිල් ඇක්සස් නැති කරන්න, ඩ්‍රයිව් හයිඩ් කරන්න, ඒ වගේ කරාම තමයි මේ වගේ දේවල් වෙන්නේ. අරක කරා නම් ඕනර්ෂිප් එක ගාන්ට යූසර් ට්‍රාන්ස්ෆර්.
සමහරලාට කලින් ඩුවල් බූට් එකක් තිබ්බත් නේ ගන්න පුළුවන් නේද? එක්ස්පීරියන්ස් මොකක් හරි.
හැබැයි සමහරලාට මෙහෙම ගැටලුවක් එන්න පුළුවන්. මේක Windows 7 වලින් පාටිෂන් කරපු එකක් නම් Windows XP වලදී ගැටලු මත වෙන්න පුළුවන්. මොකද Windows 7 වල සහ XP වල පාවිච්චි කරන ඉන්ටර්ෆේස් වර්ෂන්ස් දෙකක්.
ඊළඟට ධනුෂ්ක තමයි ප්‍රශ්නයක් අහලා තින්නේ මේ. එයාගේ මේ HTC මොකද්ද කලින්ද Titan නේ?
ඔව් Titan.
Titan 2 කියන ෆෝන් එකකලු තින්නේ. මේක මේ Windows Mobile 6.5 තියනවා කියලා කියන්නේ.
ඔව්.
මේ ඒකේ සමහර ඒකේ කෝල් ගන්න වීඩියෝ කෝල්ස් ගන්න බැරිලු. එයාට මේ 3G තියනවලු කනෙක්ෂන් එක. ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පුළුවන්ලු. ඒත් වීඩියෝ කෝල් ඩයල් වීඩියෝ කෝල් කියන ඔප්ෂන් එක නැහැලු මේ ෆෝන් එකේ. ඒක ඩිසේබල් වෙලා වෙන්න තින්න මේ අහනවා මොකද්ද කරන්න පුළුවන් කියලා.
ප්‍රශ්න දෙන බුද්ධික මෙයා මේ 6.5 කියන රොම් එක ගත්තේ කොහෙන්ද
කියලා. ඔව් ඒක ඒක 6 වලට වැඩ කරනවා කියලා එයා කියලා දිනවනේ.
ඔව්.
ඔව්. සමහරට ඒ ෆෝන් එක කලින් ඩිසයින් කරපු එකක් වෙන්නේ නැති මේ මොබයිල් 6 වලට නේ.
සමහරලාට බුද්ධික දැන් උදාහරණයක් ගත්තා වර මේ XDA developers වගේ ගියොත් එහෙම බුද්ධික. දැන් XDA developers වල ප්‍රශ්නයක් තියෙනවානේ දැන් මේගොල්ලෝ අර ස්ට්‍රිප් ඩවුන් කරනවානේ මේ ඉමේජ් එක. ඒ ස්ට්‍රිප් ඩවුන් කරනකොට බුද්ධික ප්‍රශ්නයක් වෙනවා මේ සමහර ෆීචර්ස් මේකල ගලවලා අයින් කරනවා. සමහරලාට මේ ROM එක අර දැන් කස්ටමයිස් කරාම ඒගොල්ලෝ ප්‍රොවයිඩර්ස්ලාට කස්ටමයිස් කරන මේ ROM එක. සමහරලාට ඒ ප්‍රොවයිඩර් එකේ ෆීචර් එක නැත්තම් මේගොල්ලෝ කරන්නේ ඒක අයින් කරනවා. ඒක නිසා ROM එක කොහෙන්ද ගත්තේ කියන එක තමයි මට තියෙන වැඩිම සැකේ. පොඩ්ඩක් XDA developer site එක xdadeveloper.com එකේ ගොඩක් වෙලාට මේවට ROMs තියෙනවා බුද්ධික එක එක જાතියව. කස්ටමයිස් කරපේ ROM එකේ ෆීචර්ස් පොඩ්ඩක් කියවනම් මේක අයින් කළාද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න බලන්න. නැත්තම් කැමරේ එකේ ෆර්ම්වෙයාර් එක මැච් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අදාන ROM එකේ.
අපි සයිට් එකට ලින්ක් එකක් දාමුනේ. ඒක දැනන්න ගොඩක් විස්තර තියෙනවානේ. මේ Windows Mobile වලට ඕනේ ඒවා. ඊළඟට ධනුෂ්කගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේ එයාලා දින මේ SVC host කියලා මේ සර්විස් එකක් තියෙනවලු මේ Windows OS එකෙන් යහන network connectivity එක තියාගන්න ඒකෙන්ද කියලා. මේ ඒක task manager ගියාමත් ඒක පේනවලු SVC host කියන process එක. ඒක මේ ඇත්ත SVC hostද කියලා දැනගන්නේ කොහොමද කියලා අහලා තිනවා. ඒක හොඳයිද කියලා. මේ SVC host කියන්නේ ඇත්තටම අර මේ ඒ කියන්නේ අර DLL execute කරගන්න තියෙන process එක. මේ අර Windows OS එකේ ඉස්සෙල්ලා අර exe වලට වලින් දීච්ච functionality ඔක්කොම DLL වලට මාරු කරලා තියෙන හින්දා මේ ඒවා execute කරගන්න තියෙන එකක්. ඒකින්ද ගොඩක් process start වුණාම ඒ process එක විදිහට පෙන්වන්නේ SVC host කියලා.
ආ බුද්ධික පොඩි ගැටලුවක් කියලා තිනවා මතකද අපිට අර BOX file ගැන අහුවා බුද්ධික.
ඔව්.
ආ එතන අපේ අතින් පොඩි වරදක් කියලා තිනවා මේ නාර්ද chat room එකේ පොඩ්ඩක් කිව්වා මේ අර මම ඇත්තට මේක දැනන් හිටියේ නෑ Windows 7 ඒගොල්ලෝ අර ESD කියන එක electronic distribute කරන එක කියන්නේ online download කරන් තියෙන version එකේ එන්නේ BOX files දෙකක් බුද්ධික. ඒ BOX file දෙක tool එකක් දාලා run කරලා තමයි iOS එක හදාගන්න ඕනේ කියලා තියෙන්නේ. ඒක ගැන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ BOX කියලා එන්නේ ඒක තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලා මේ torrent වලින් download කරප එකක් වෙන්නේ නැති. මේ ඒක හදාගන්න හැටි ඒකට අපි link එකක් දාමු බුද්ධික. ඒක පොඩි වැරදීමක් නේද අපේ අතේ.
ඔව්. මේ එහෙනම් post එක දානකොට ඒක දාමු නේද කලින්.
ඔව්. නාරදට බොහොම ස්තුතියි ඒක කිව්වට මේ chat room එකේ. චැට්රූම් එකේ තියෙන එක වටිනාකම ඒකයිනේ. ඔව්. අපි සමහරවිට දන්නේ නැති දේවල් තියෙනවා ටක් ගාලා.
කියනනම් කියනවනේ.
ඔව්. බොහොම
සයිට් එකෙන් දුන්න එක නම් කලින් ISO image ගන්න.
ISO එකක් දෙන්නේ උනාට මේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න යනවා ගොඩක් වෙලාට මේ.
සමහර මේක මේ RAR format එකක් වෙන්න පුළුවන් නේ.
ඔව්. ඒ වගේ format එකක් කියලා තමයි තියෙන්නේ.
මේ දැන් අපි කතා කරපු එකට ආයි ගියොත් කලින් මේ SVC host කියන එක මේ අහන මේ ඇත්ත එකද රන් වෙන්නේ කියලා කොහොමද බලන්නේ කියලා.
එහෙමනම් ඉතින් කියන්න අමාරුයි.
ඒක ඉතින් සාමාන්‍යයෙන් නම් SVC host කියන එක තියෙන්නේ මේ system 32 folder එකේ
නේද? ඇතුලේ.
ඇතුලේ. එතන තියෙනවා නම් ඉතින් ඒක මේ එතන දෙකක් තියෙන්න බෑ. එක නමේ. අනිත් එක මේ දැන් මේක process එකම නම task manager වල පෙන්වුවට අර process explorer කියලා මේ tool එකක් තින්න ගාලින් ඒකෙන් පුළුවන් ඇත්තටම ගොඩක් මේ exe එකෙන් මේ initiate කරලා තියෙන process එක මොකක්ද ඒක ගැන විස්තරතාව බලන්න පුළුවන් ගොඩක් අපි ඒ tool එකටත් link එකක් දෙමුනේ xp වල vista වල එක වැඩ කරනවා මේ හොඳට මේ ඒකෙන් පුළුවන් ඇත්තටම ඔය process analyze කරලා බලන්න මේකෙන් මොකද්ද වෙන්නේ මේකෙන් dependency මොනවද තියෙන්නේ load කරලා තියෙන DLL මොනවද එහෙම කියලා බලන්න පුළුවන්
ඔව් ඒ වගේ ටූල් එකක් දාලා බලවනම් හරිනේ.
ඔව්. ඊකට ලක්ෂාන් බණ්ඩාර ප්‍රශ්නයක් අහලා දෙන්නේ. අහනවා මේ දෙමළ සමග සිංහල ඉංග්‍රීසි පරිවර්තකයක් තියෙනවද කියලා. මේ ට්‍රාන්ස්ලේටර් එකක් කියලා දෙනවා. මේ ඒක එයා තව යෝජනාවත් කරලා තියෙන ලංකාවේ භාෂා ප්‍රශ්නෙට විසඳුමක් වෙයි කියලා. මේක ඇත්තටම දැන් තාම සාර්ථකව භාවිතා වෙන එකක් නම් වචන පරිවර්තක තියෙනවා දැන් එයා මෙතන මං හිතන්නේ අදහස් කරන්නේ මේ භාෂා පරිවර්තකයක් කිව්වහම මේ සම්පූර්ණ වාක්‍ය ඡේදය වගේ පරිවර්තනය කරගන්න පුළුවන් එකක්.
එයා හිතන්නේ මම හිතන්නේ Google Translate වගේ එක.
ඔව් ඒ වගේ එක. ඒ මට්ටමට දිනු වෙච්ච එකක් නම් නැහැ.
හැබැයි දැනට තියෙන හොඳම එකක් කියලා තියෙන මම දැන් Science Land එකෙන් කරන
ඔව් ඒක
ඉබස් එක නේද?
ඔව් ඒකේ තියෙනවා මේ ට්‍රාන්ස්ලේටර් එකක් තියෙනවා ඇත්තටම මේගොල්ලෝ පරීක්ෂණ මට්ටමේ තිබුණා දැන්ට අවුරුද්දකට දෙකකට කලිනුත් තිබුණා මේ සාමාන්‍ය මට්ටමට ඉංග්‍රීසි සිංහල තිබුණ නැහැ මේ සිංහල දෙමළ ට්‍රාන්ස්ලේටර් එකක් තිබුණා ඒගොල්ලෝ ළඟ මේ හදට වැඩ කරන හැබැයි ඒක රිලීස් කරාද මේ කමර්ෂල් කරාද ඒ මට්ටමට ආවද කියලා නම් දන්නේ නැහැ මේ සමහර විට ඉස්සරහට එන්න පුළුවන් නේ
ඔව් පොඩ්ඩක් අහලා බලමු නේද
ඔව්
මේකට මේ ලොකු බාධාවක් තමයි බුද්ධිකයේ මේ සිංහල භාෂාව හරියට අර සම්මතයක් නැහැ නේ
ස්ටෑන්ඩඩයිස් වෙලා නැහැ නේද මේ අකුරට පස්සේ මේ කියනවා මෙහෙමයි
කෙනෙක් කියනවා මේ අකුර මෙහෙමයි ලියන්නේ කෙනෙක් කියනවා මේ වචන මෙහෙමයි ලියන්නේ ඒක නිසා හරියට අර සම්මතයක් නැතිකම ඒ වගේ
ඒකයි ඒකම තිල්න මේ දැන් සිංහල ඉංග්‍රීසි පරිවර්තකයක් හදනවට වඩා සිංහල දෙමළ පරිවර්තකයක් හදන එකේ මම කියන්නේ වාසිත තියෙන වාසි කියන්නේ මේ ඒ භාෂා දෙකේ තියෙන සමානකම් හින්දා ඒක වාක්‍ය ලියන රටාවේ තියෙන සමානකම් හින්දා මේ ටිකක් ලේසි වෙලා තියෙනවා මම හිතන්නේ ඒකයි ඔය රිසර්ච් කරන කට්ටියත් මුලින් ඒකට අත ගහලා
තින්නේ
ඔව්
මේකෙන් අර වචන හරි වචන හැදෙන හැටි ගොඩක් තියෙන නිසා මේ භාෂාවල සිංහල ගත්තොත් එහෙම විශේෂයෙන් මේ වචන හැදෙන හැටි සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ එකම වචනේ ඒක නිසා අර ටිකක් අමාරුයි මේ වගේ දෙයක් හදන්න ඒක නිසා ඒක ඉදිරියේදී හැදේ මම හිතන්නේ.
ඔව් මේ මට මතකයි ඒ දවස්වල මේ දැන් අවුරුදු දෙකකට තුනකට විතර කලින් ඔය සයන්ස් ලෑන්ඩ් එකෙන් ඒ chat එකක් ලොන්ච් කරා. ඒක ටික දවසක් අප් කරලා තිබුණා මේ වෙබ්සයිට් එකක්. ඒකෙදී පුළුවන්කම තිබුණා සිංහලෙන් එක්කෙනෙක් ලොග් කරලා chat කරනවා දෙමළ භාෂාවෙන් එක්කෙනෙක් ලොග් වුණොත් එහෙම ඒක ට්‍රාන්ස්ලේට් වෙලා එනවා. ඒක දෙකක් තියෙනවා. කියන්නේ ට්‍රාන්ස්ලේට් වෙලා එනවා සමහර ඒවා ට්‍රාන්ස්ලිටරේෂන් ස්කීම් එකක් තියෙනවා. ඒකෙන් එන කියන්නේ දැන් අපි දෙමළේ මොනව හරි ගැහුවොත් සිංහල අකුරු වලින් දෙමළ වචන ලියවිලා එනවා. ඒ වගේ.
ඒ කියන්නේ කියව ගන්න පුළුවන්.
කියව ගන්න පුළුවන්. මේ ඒ වගේ දේවල් තියුණා. තව ඉතින් අපි chat room එකේ ඉන්න කට්ටිය තව දන්නවනම් මොනව හරි මේ ප්‍රොඩක්ට් එකක් එහෙම තියෙන ගැන කියන්න පුළුවන්. එතකොට අපිට මේ ලක්ෂාන්ට ඒ විස්තර ටික දෙන්න පුළුවන්.
ඔව්.
ඊළඟට හර්ෂ අහලා තියෙන ප්‍රශ්නය. එයාට තියෙනලු මේ Huawei E156G කියන HSDP මොඩම් එක.
මම හිතන්නේ එයා කියන්නේ බුද්ධික එයා දැන් මේක වැඩ කරනවලු හොඳට කිසි ප්‍රශ්නයක් නැහැලු. දැන් මාස කීපයකට කලින් මේ USB flash drive එකක් connect කරාලු මේ ඒ cable එක හරහා. ඒ කියන්නේ ආ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හරියට ගහලා තිනවලු. ඒක ප්ලග් කරපු ගමන් එයාගේ මේ කම්පියුටර් එක රීස්ටාර්ට් වුණාලු. ඊට පස්සේ හරියට එක රීස්ටාර්ට් වුණාට පස්සේ හරියනවා. ඒ ගැ කියන හැම සැරේම වෙනවලු මොඩම් එකයි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකයි එක ළඟ ගැව්වාම මෙහෙම වෙනවා කියලා. ආයා මදර්බෝඩ් එක කියලා දිනවා i443bx කියලා. මට මතක විදිහට 440bx කියලා කියන්නේ නම් මේ Pentium 3 හරි 2 හරි බුද්ධික 3 දත් කියලා ෂුවර් නැහැ 2 වගේ මට මතක විදිහට මදර්බෝඩ් එක. ගොඩක් වෙලාට මට හිතෙන්නේ මේ ස්ලොට් වල ෂෝට් එකක් වෙනවද කියලායි. මොකද සමහරලාට මේ අර USB එක අතින් වමට දකුණට වෙනකොට කනෙක්ෂන් ෂෝට් එකක් වෙලා රීස්ටාර්ට් වෙනවද කියලා. හැබැයි USB පෝට් ෂෝට් වුණාට සාමාන්‍ය රීස්ටාර්ට් වෙන්නේ නැහැ.
ඔව් ගොඩක් වෙලාවට ෂෝට් වුණොත් අර මේ Windows වගේ නම් තියෙන්නේ මේ වෝනින් මැසේජ් එකක් එනවනේ අර කරන්ට් එක වැඩියෙන් ගන්නවා කියලා පෝට් වල. මම දැකලා තියෙනවා මවුස් වල එහෙම ෂෝට් වෙච්ච ගමන් එහෙම මේ වෝනින් එකක් එනවා. ඒ වගේ ෂෝට් වුණාම මේ රීස්ටාර්ට් වෙන්න නැහැ හැබැයි සාමාන්‍යයෙන්.
හැබැයි මේ 440 එකේ තියෙන USB 1.1 බුද්ධික.
ඔව් ඒකත් එක්ක ඉතින් කොහොම වැඩ කරයිද කියලා කියන්න බැහැනේ.
ඔව් ගොඩක් වෙලාවට මට නම් ඉතින් කියන්න අමාරුයි ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ස් දාලා පඩක් බලන්න කියලා තමයි කියන්න වෙන්නේ මේ USB port එකේ. මේ අරින්න නම් මට නම් වෙන මට සැකයක් තියෙනවා මෙයාර ඉස්සරහා ඒවටද ගහන්න කියලා. කේස් එක ඉස්සරහා දිනන්න බුද්ධික ඔය USB
front panel.
ඒවනම් ගොඩක්ම
ඒක මේ මම දන්නේ 140ක් විතර ඒවැම වැඩ කරන්නේ නැහැ. ඒක නේද?
දැකපු කම්පියුටර් ගොඩක් charger කියන එක තමයි කියන්නේ. එහෙම පොඩ පිටිපස්සෙන් plug කරලා බලන්න පුළුවන් නම් ආයි පොඩ්ඩක් කිව්වොත් හොයලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාට රීස්ටාර්ට් වෙන්නේ නම් වෙන මාක් හරි ගැටලුවක් එක්ක ඩ්‍රයිවර් කරා මේ ක්ලෑෂ් වෙනවා හරි. මොකද USB ෂෝට් වුණත් නම් වෙන්නේ ගොඩක් වෙලා USB කන්ට්‍රෝලර් එක පවර් ඔෆ් කරනවා. එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හැබැයි රීස්ටාර්ට් වෙන එක තමයි ප්‍රශ්නෙකට
තියෙන්නේ. ඊළඟට තුසි දහලා තියෙන ප්‍රශ්නේ. එයා මේ Windows 7 ලු දාලා තියෙන. එයාට දැනගන්න ඕන කියන්නේ මේ ADSL කනෙක්ෂන් එක කොයි මේ මොබිටෙල් ඩයල් අප් කනෙක්ෂන් එකක් කියලා HSDP එකක් වෙන්නේ නැති ඒ දෙක එකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා.
එකට කියලා කියන්නේ එක පරිගණකයේ පාවිච්චි කරන්න පුළුවන් එක වෙලාවට පාවිච්චි කරන්න.
ඔව් මම හිතන්නේ එයාට තියෙන ප්‍රශ්නේ ඒක වෙන්නේ නැතිනේ. ඔය දෙකම කනෙක් කළා දෙකම ඉන්ටර්නෙට් යනවා කියන එකනේ.
අන්තිමට කනෙක් වෙච්ච කාරා තමයි ඉන්ටර්නෙට්
යන්නේ. ඔව් අපි දැන් ඔයිට කලිනුත් හැබැයි කතා කරා අර මේ කනෙක්ෂන් දෙකකින් ඔය වගේ වැඩ කරන්න පුළුවන්ද එහෙම වුණොත් කොහොමද කියන්නේ රවුටින් හදාගෙන සමහර හොස්ටල් එකකින් යන්න ඒ වගේ කියලානේ. ඒ පෝස්ට් එකට අපි ලින්ක් එකක් දාන්නත් පුළුවන් නේද ගාලින්?
ඔව් ඒ දිනෙන් එකම කම්පියුටරයට ගහනවනේ ඉතින් ඒ කියපුවත් ගොඩක් කරන්න අමාරුයි.
ඔව් ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක් රුසි තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. අහනවා මේ ලංකාවේ එයාට මොනව හරි විස්තර දැනගන්න මේ කන්ටැක්ට් කරගන්න පුළුවන් Microsoft එකේ බ්‍රාන්ච් එකක් තියෙනවද කියලා. ඒගොල්ලේ කන්ටැක්ට් නම්බර්ස් එහෙම තියෙනවද කියලා අහනවා.
ලංකාවේ Microsoft තියෙනවා. මොන හරි දවිස්තරයක් දැනගන්න ඕන නම් info@sl@microsoft.com එකට ඊමේල් කරන්න පුළුවන්. ටෙලිෆෝන් නම්බර්ස් නම් මේ microsoft.com/srilanka කියලා ගැහුවා නම්
සයිට් එකට බලාගන්න පුළුවන්. ඊළඟට ධනුෂ්කායි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ එයාට පොඩ්ඩක් විස්තර කරලා දෙන්නලු මේ මොබයිල් ෆෝන් වලට තියෙන මේ වෛරස් ගාඩ්ස් ගැන. ඊට පස්සේ Windows Mobile කියලා දාලා තිනවා. මොකක්ද එකෙන් හොඳම කියලා දාලා තිනවා. අනු මේ Avast එකේ mobile version එකක් තියනවාද කියලා. ඒ ටික තමයි මේ ප්‍රශ්නේ.
Avast ලගේ නම් mobile version එකක් නැහැ. Kaspersky ලගේ නම් mobile version එකක් තියෙනවා. Windows Mobile වලට ඉතින් වෛරස් ස්කෑනක් ඕනේ නේද? මම නම් පාවිච්චි කරවන්න කවදක්වත් වෛරස් ස්කෑනක් දාලා පාවිච්චි කරේ නැහැ. බුද්ධික?
ඒව නේද? මේ අනිත් එක මේ මම දැකලා තියෙනවා මේ Nokia එහෙමත් Symbian OS තියෙන ඒවටත් කට්ටිය දාගෙන ඉන්නවනේ ඇන්ටිවයිරස්
වෛරස් කාඩ් එකක්
යනවා. ඔව්. අවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි.
ඔව්. මේ
එයාලිකව නම් මට තේරෙලා නැහැ එහෙම අවශ්‍යයි කියලා.
ඔව්. එයා කියනවා මේ මොබයිල් වෛරස් ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම ඉතින් ඔය වෛරස් ගොඩක් ඒවා තියෙනවා Bluetooth හරහා ඒ වගේ අර ඇටැච්මන්ට් විදිහට පැතිරෙනේම තමයි නේ.
ඔව් ගොඩක් වෙලාවට මාකර් ඩිවයිස් එකක් කනෙක් වෙන්න හදනවා කියලා ඔය එනවා ඉතින් ඇත්තට.
එහෙම නැති ඒවා ඔලෝ කරන්න නැතුව
හිටියා. මන්නම් කියන්නේ Bluetooth ඔෆ් කරන් ගියම ප්‍රශ්නේ හදනවා.
ඒකයි මේ කම්පියුටර් එකකින් වෛරස් වලින් ගැලවෙන වඩා හරිම ලේසි මොබයිල් ෆෝන් එකකින් ගැලවෙන එක.
ඔව්.
ඒ කියන්නේ එච්චර කම්ප්ලෙක්ස් නැති හින්දා.
අනික ඉතින් ඔගේ වෛරස් එකක් ගියද hard reset එකක් දාන්න ඉතරයි දින Windows Mobile යන්න.
ඔව්.
ROM එක ෆ්ලෑෂ් වෙන හින්දා.
ඔව් සමහර අර වෛරස් තියෙනවා මේ Symbian වලට එන ඒවා එහෙම තියෙන හැබැයි මේවා කියව දැන් අර රීසෙන්ට් කෝල් ලිස්ට් එකේ තියෙන ඒවට ඩයල් වෙනවා ඊටික මං කෝල් යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ආවට පස්සේ නා මේ ඒත් අනිවාර්යෙන් පැතිරෙන්නේ අර වගේ ෆයිල් බ්ලූටූත් ඔන්නෙල ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනවා ඒ වගේ වෙලාවකත් තමයි පැතිරෙන්නේ. ඊළඟට දයාලන් ප්‍රශ්නයක් අහලා තිනවා මේ එයා මං හිතන්නේ කලිනුත් ප්‍රශ්නයක් අහලා තිනවා මොකක් හරි අපි උත්තර දුන්නා කියලා ස්තුති කළා තිනවා. මේ සැරේ අහලා තියෙන ප්‍රශ්නේ මේ එයා කියලා තිනවා මේ සාමාන්‍යයෙන් වෛරස් එකක් මේ ඉන්ෆෙක්ට් වෙන්නේ exe ෆයිල් එකකට. එතකොට rar ෆයිල් එකක් හරි මොකක් හරි කම්ප්‍රෙස් කරපු ෆයිල් එකක් ඇතුලේ exe එක තියුණොත් වෛරස් එක ඒකට ඉන්ෆෙක්ට් වෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරන්න බලන්නේ exe ෆයිල් එකේ. අපි දැන් txt කියලා රීනේම් කරනවා කියලා. එතකොට ඒක සිකුවද කියලා අහනවා. ආරක්ෂාකාරීද කියලා අහනවා වෛරස් එක ඒකට ඇතුල් වෙන්නේ නැද්ද කියලා. මේ ඒ ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ. ඇත්තටම මේ මෙහෙම දෙයක් තියෙනවා. සිප් හරි rar හරි තියෙනකොට ඒක ඉදින් වෛරස් එක අනුව තමයි ඒකේ බලපෑම දෙන්නේ. දැන් ඒ වගේ දෙයක් ඇතුලේ තියෙනකොට අපි හිතමු වෛරස් එක ලියලා තියෙනවා කියලා සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙලා මේ ඉන්ෆෙක්ට් වෙන විදිහට කියලා. එතකොට දැන් වෛරස් ඒ වගේ වෛරස් එකක් හදලා දිනුනොත් අනිවාර්යෙන් ඒකටත් ඉන්ෆෙක්ට් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් නම් සිප් ෆයිල් ඇතුලේ තියෙන ඒවට ඉන්ෆෙක්ට් වෙන්නේ නැහැ. නැහැ. හැබැයි සිප් ෆයිල් ඇතුලේ තියෙන්න පුළුවන් ඉන්ෆෙක්ට් වෙච්ච ෆයිල් තියෙන්න පුළුවන් exe ෆයිල්.
ඔව්.
ඒවා රන් කරන්න යනකොට මේ වෛරස් එක ඇක්ටිවේට් වෙනවා. එයා කියලා දින මේ රීනේම් කරාම ෆයිල් එක කියලා. එන්න ඒක ඉතින් ගොඩක් සාර්ථකයි. කියන්නේ ෆයිල් එක රීනේම් කරලා දිනන ගොඩක් වෙලාවට වෛරස් වලින් බලන්නේ com exe ඒ වගේ executable files හොයලා තමයි වෛරස් කෝඩ් එක ඉන්ජෙක් කරගෙන යන්නේ. ඒ වෙලාවට ඉතින් එක්ස්ටෙන්ෂන් එකෙන් බලනකොට ෆයිල් කන්ටෙන්ට් බලන්නේ නැහැ. මේකේ මේ එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා තියෙන exe ෆයිල් එකක්ද කියලා හොයලා බලන්නේ නැහැ ගොඩක් වෙලාවට.
නැත්නම් සිප් කරලා සිප් කර ෆයිල් එක එක්ස්ටෙන්ෂන් එක මාර්ග ගන්නත් පුළුවන්.
ඔව්. ඉතින් මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ හැම එකක්ම අපිට පොදුයි කියන්න බෑ. හැම වෛරස් එකක්ම මෙහෙමයි කියලා. මොකද වෛරස් එක හදන එකන අනුව ඒක ඉන්ෆෙක්ට් වෙන්න හදන විදිය, ඒ කියන්නේ පැතිරෙන විදිය, ඒකේ හානි කර මේ හානිය ඒව තීරණය වෙනවා ඒක හදන කෙන අනුව. ඒකින්ද එක්කෙනෙක් හදලා තියෙන බලුවන් සිප් ෆයිල් ඇතුලේ තියෙන කන්ටෙන්ට් උනත් මොඩිෆයි කරගෙන යන විදියට. ඒක නිසා මේ අපිට හැම වෛරස් එකක්ම මේ විදියයි කියලා කියන්න බෑ. ඒක
වෛරස් වලින් ගැලවෙන්න තියෙන ඉතින් හොඳම වැඩ තමයි කම්පියුටර් එක අප්ඩේට් තියාගන්න, වින්ඩෝස් අප්ඩේට් කරලා ටික් කරගෙන ඉන්න, මයික්‍රොසොෆ්ට් සිකියුරිටි ෂෙල් ඉන්ස්ටෝල් කරන්න, වෛරස් ස්කෑන් එකක් ඉන්ස්ටෝල් කරන්න. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ වෛරස් එන්නේ බ්‍රවුසින් හැබිට්ස් සහ කම්පියුටර් යූස් කරන හැබිට්ස් වලට තමයි.
අනිවාර්යයෙන්.
මොකද ඔය කොයි එක දැම්ම තමන්ගේ ක්‍රියාකලාපයන්ව තමයි වෛරස් එන එක තීරණය වෙන්නේ. තමන් හරියට දැන් උදාහරණයක් ගත්තොත් අපේ කරන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ක්‍රැක් කරන්න යනකොට වෛරස් එකක් කියලා ක්‍රැක් කරන එක ඩිටෙක් කරාම වෛරස් ස්කෑන් එක ඩිසේබල් කරලා සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරනවා.
දාලා
ආය අරගෙන ඉබල් කරලා ඊට පස්සේ ස්කෑන් කරලා වෛරස් ස්කෑන් එක දිගන අල්ලපන් කියලා. හරියට අර මේ ගේ ඇතුළට නයික් එන්න හදනවා දොරවල් තියෙනකොට ආ නය එන්න හදනවනේ ආ කමන්න ඇතුළට එන්න කියලා දොරවල් ඉවරලා ඊට පස්සේ ඉතින් අර ගේ ඇතුළට නයි හොයනවා වගේ තමයි ඉතින්. අහු වෙන්නත් පුළුවන් අහු නොවෙන්නත් පුළුවන්. අමාරුයිනේ.
ඔව්. මේ දයලා ඊළඟට අහලා දෙනවා ගාලින්ග මේ නිකන් CD drive එකක් කොහොමද CD player එකක් කරගන්නේ කියලා.
හරිම ලේසි. දානන්ට කරන් තියෙන CD හැබැයි ගොඩක් CD drive වල වෙලා තියෙන බුද්ධික play එක විතරයි තියෙන්නේ. play එක සහ pause එක සහ eject එක.
ඔව්. සමහර අර ඉස්සෙල්ලා creative එහෙම
creative info කියන range එකේ ආපු ඒවා නම් play rewind forward එක තියෙනවා. දානන්ට ලේසියෙන්ම කරන්න බලන්න. ඔය දැකලා තියෙ CD ROM එකේ පිටිපස්සේ තියෙනවා LR මේ කියලා පොඩි හතරස් පැතලි ජැක් එකක් ගන්න පින් හතරක් තියෙන එක. ඒ පින් හතර තියෙන එකේ දෙපැත්තේ කොන් දෙක ඇවිල්ලා ඔඩියෝ ලෙෆ්ට් රයිට් එක, මැද දෙක ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක. ඒ දෙක අරගෙන පුළුවන් ඒ ගොඩක් ලාට සවුන්ඩ් කාඩ් එකේ වෙනවා වයර් එකක් මේකට ගහන්න පුළුවන් එකක්. ඒ වයර් එක අරගෙන මැද්දෙන් කපලා ඒකේ රතුයි සුදුයි සහ අර වටේ ග්‍රවුන්ඩ් එකේ කෙඳි ටිකක් තියෙන එකක් ඇති ස්පීකර් දෙකක් අරගෙන, ඒ කියන්නේ ඇත්තටම පවර්ඩ් ස්පීකර් එකක් වෙනවා. පවර්ඩ් කියලා කියන්නේ ඇම්ප් එකක් ඇතුළේ තියෙන, ඒ කියන්නේ කම්පියුටර් ස්පීකර් දෙකක් නම් හරි. ඒකේ ජැක් එකට අමුණ ගත්තා නම් එකෝ ඒ වයර් එක කපලා අමුණුවා නම් CD එකක් දාලා අර මැද ප්ලේ බටන් එක දැම්මම ප්ලේ වෙනවා.
පවර් පැක් එකකින් 12 වෝල්ට් දෙන්න වෙනවා.
12 සහ 5 වෝල්ට්ස් දෙන්න වෙනවා. ඉතින් ඒකට ලේසිම තමයි කම්පියුටර් පවර් සප්ලයි එකක් හොයාගන්න එක. නැත්ත අයිතිම් පව සප්ලයි එකක් හදාගන්න එන 12.5 තියෙන එක අර මෝලෙක්ස් කනෙක්ටර් එකට හදලා
එකම කරින් මේ සමහර මේ සර්කිට් එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කළා මේ VCD බලන්නත් පාවිච්චි කරනවනේ CD drive එක
CD ROM එක ඒ කියන්නේ පිටකොටුවේ තියෙන බුද්ධික මේ අර මේ ඕකේ අර IF out එකක් තියෙනවනේ CD ROM එකෙත් SPDF එක SPDF එක ගන්න බෑ IF කියලා වෙනම ඇතුලේ තියෙනවා VCD මොඩියුල් එක මයිදා රුපියල් 10500ක් වගේ වෙන්නේ පිටකොටුවේ.
ඔව්.
ඒකට 5 වෝල්ට් දෙන්න ඕනේ. IF line එක හොයලා IF එක කනෙක්ට් කරා නම් ඒ මොඩියුල් එකේ තියෙන ඔඩියෝ වීඩියෝ සහ අවුට් එක ඒක කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ආයි ප්‍රශ්න තියෙනවා දාලන් අර මේ SVCD එකක් සහ VCD version 2 එකක් නම් menu driven වුණොත් එහෙම select කරගන්න විදියක් නැහැ. menu එක. menu එක ඇවිල්ලා නැතිලා ඉන්නවා.
මේක කලින් අර ඉස්සර ඔඩියෝ CD ප්ලේයර් VCD කරන්න හදපු මොඩියුල් එකම තමයි.
ඒ සේම් මොඩියුල් එක. ඒකෙත් කරන්නේ අර IF line එක හොයලා කරන එක තමයි. වෙන මොන හරි තියෙනවද බුද්ධික?
මේ රන්දීර තමයි ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ. මේක මේ
රන්දීර මයිදන් ඔය ප්‍රශ්නෙට උත්තර කියන්න බාකෝ. එයා හොයාගත්ත කියලා එයා ටෙල් එකේ ගැටලුවක් නේද?
ඔව්. මේ ඩවුන් ලින්ක් එක මේ 0 වෙලා යනවා කියලා
නේද? ඔව්. නෑ ඒක එයා මේ කිව්වා.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට කලින් ඒත් මේ ඒකට උත්තර හොයාගත්තාද නැහැ නේ?
මේ අපි කලින් කියලා දෙනවා. රක්ෂාවලින් මොකද HSDP එකෙන් මේ ඩවුන්ලෝඩ් කරන්න බැරි කියලා හුඟක් වෙලාවට ෆයිල් ෂෙයාර් සයිට් වල.
එයා හොයාගෙන තිබ්බා ඒ ප්‍රශ්න ටිකට උත්තර.
මේ ජානක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ඕපන් ඔෆිස් වල සිංහලෙන් මේ අකුරු ලියන විදිය පැහැදිලි කරන්න කියලා.
ඇත්තනම ලොකු දෙයක් නැහැ. OS එකේ සිංහල ඉන්ස්ටෝල් කරලා තියෙනවනะ. කීබෝඩ් එක පාවිච්චි කරන්න දන්නවනම් විජේසේකර කීබෝඩ් එක තමයි ඩිෆෝල්ට් ඕන OS එක ඉන්ස්ටෝල් කරාම එන්නේ. සිංගල් සිලෙක්ට් කරලා ටයිප් කරා කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා.
ඔව් ගක්ලාට දසුනුත් කීබෝඩ් එකක් තමයි කලින්ග මේ අර IME එකක් නැතුව හරියට සිංහල ටයිප් කරන්න අමාරුයි කියන කතාව.
ඔව් IME එක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ඉතින්. ඒකමයි දැන් සිංගල් පැක් එකද Windows වල නම් සිංගල් පැක් එක දැම්මම වැඩ කරනවා.
ඔව් ඊළඟට අහලා තියෙනවා මේ SMS වලින් ආ ප්‍රශ්නයක් මේ අර වීඩියෝ එඩිටින් ටූල් එකක් තියෙනවනේ කලින් මොකද්ද
YouLead
කියන එක. ඒකෙන් මේ සිංහල මේ භාෂාව දාලා මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ කියන්නේ වීඩියෝ වල මොනවා හරි අකුරු පෙන්වන්න වෙන්නේ නැති. මේ ඒකට කරන්න තියෙන ක්‍රමය මොකද්ද කියලා මේ මම හිතන්නේ අහන්නේ මේ සිංහල යුනිකෝඩ් පාවිච්චි කරනවද මේ වෙන ANSI font එකක් පාවිච්චි කරනවද කියලා වෙන්නේ නැතිනේ.
ඔව්. ලේසි වැඩේ නැති ANSI font එකක් පාවිච්චි කරන එක තමයි. මොකද යුනිකෝඩ් ගොඩක් කියලා හරියට රෙන්ඩර් වෙන්නේ නැති ගැටලුවක් තියෙනනේ බද්දේක.
ඔව් මේ වගේ software වල හුඟක් වෙලාවට අර encoding හදලා නැති නිසා මේ ප්‍රශ්න එන්න පුළුවන්.
ඒක ඒ ඇත්තටම මේ software එක ටෙක් මේ අපි වැඩ කරලා නැහැ. ඒකින්ද මේ කියන්න බෑ හරියට මේකේ Unicode support කරනවද කියලා. හැබැයි ANSI font නම් support කරන්න ඕන නේ. ඒක ලොකු වෙනසක් නැහැ නේ අනිත් ඒවාත් එක්ක. ඔව් මේ දසුන්ව disconnect වුණා නැත්නම් තව විස්තර ටිකක් අහගන්න දෙන මේවා ගැන.
Windows movie maker වල නම් සිංහල වැඩ කරනවා පොඩ්ඩක්.
ඔව්.
Unicode.
ඊළඟට අසේල ප්‍රශ්නය අහලා තින්නේ. මම අහලා තිනවා මේ වෙබ්සයිට් එක අපේ වෙබ්සයිට් එක නෙමෙයි අපි නිකන් බ්‍රවුසර් එකෙන් බලන වෙබ්සයිට් එක බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කොහොමද වෙනස් කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට දාලා තින්නේ මේ කාලිංගගේ බ්ලොග් එක. ඔන්න පාට වෙනස් කරන්න හදන්නේ.
ඒ කවුද කවුද
මේක මොකද කියලා ගොඩක් කලවට මේ යූසබිලිටි මේ ෆීචර් එකක් විදිහට මේ UK හරි ඒ වගේ රටවලින් එන ප්‍රොජෙක්ට් වල ඔක්ක කලවට එනවා මේ කලර් එක වෙනස් කරන ඔප්ෂන් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ යූසර්ට පුළුවන් වෙනවනේ
මෙනු එක අරින්න
එක තමන්ට කැමති කලර් එකක් දාගන්න බෑග්ග්‍රවුන්ඩ් එකට. මේක හුඟක් කලවට අර එක එක්කෙනාට පේන විදිහනුව මේ
ඇක්සෙසිබිලිටි
යූසබිලිටි ඉෂුව එකක් විදිහට. ඉතින් මේ හුඟක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ බ්‍රවුසර් එකෙන් පුළුවන් බ්‍රවුසර් එකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මේ වෙබ් පේජ් එකේ බ්‍රවුසර් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මාරු කරගන්න. හැබැයි හුඟක් වෙලාවට වෙබ්සයිට් එක හදද්දී වෙබ් පේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට කලර් එකක් දීලා තියෙනවා නම් ඒ කලර් එක තමයි එන්නේ. මොකද අර බ්‍රවුසර් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩින් වෙබ් පේජ් එක මේ ඇවිල්ලා තියෙන නිසා එක දෙයක් කරන්න පුළුවන් ෆයර්ෆොක්ස් වල ඇඩ්ඔන් එකක් දාලා අපිට පුළුවන් මේ ස්ටයිල් ෂීට් වලට අලුතෙන් ස්ටයිල් සෙට් කරගන්න. ඒ වගේ දෙයකින් තමයි මේ ලේසියෙන්ම කරන්න පුළුවන් මේ වැඩේ. ඒ කියන්නේ අපිට කැමති වෙබ්සයිට් එකක වෙබ්සයිට් ඒ වෙබ්සයිට් එකට ගියාම ඒ වෙබ්සයිට් එකේ ස්ටයිල් ෂීට් එකක් වෙනස් කරන්න කියලා දාන්න පුළුවන් ඇඩ්වාන්ස් තියෙනවා බුද්ධිකය. ඒකෙන් පුළුවන් අපිට කැමති කලර් එකක් බෑග්ග්‍රවුන්ඩ් සයිට් එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විදිහට අපිට කැමති පාටක් දුන්නා නම් ඒ ඇඩ්වාන්ස් එකේ එක මතක තියන් ඉඳලා ඊළඟ පාරේ
සයිට් එකට ගියාම ඒක මේ ඒ සයිට් එකට විතරද නැත්නම් ඊට පස්සේ එන ඕන එකට ඇප්ලයි වෙනවා.
මම දැකපු ඇඩ්වාන්ස් එකක් තිබ්බ බුද්ධිකය ඒක සයිට් එකෙන් සයිට් එකට හදන්න පුළුවන් අපිට ඕන ස්ටයිල් එක කොහොමද කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනම සයිට් එක මේ ස්ටයිල් වෙනස් කරන්න. ඒ කියන්නේ මම දැක්ක එකේ ගලෝ එකක කට්ටිය හදපු ස්ටයිල් තිබ්බා. Gmail එහෙම තනිකර ස්ටයිල්ස් වලින් වෙනස් කරගන්න පුළුවන්. ස්ටයිල් ෂීට් එක එඩිට් කළා තමන්ට කැමති විදිහට මේ ස්ටයිල් වලින් එඩිට් කරගන්න පුළුවන් ඒ ඇඩ්වාන් එක පාවිච්චි කළා.
මේ ග්‍රීස් ගාබෝ මංකි වලින් පුළුවන්ලු.
ඔව්.
යූසර් ස්ක්‍රිප්ට් වලින් පුළුවන් ලේක් කරන්න. නැත්නම් මම හිතන්නේ ඔක්කොම ෆයර්ෆොක්ස් වලටනේ.
ඔව්.
ක්‍රෝම් මල්ටිවිෂන් දුන්නේ.
ඔව්. ක්‍රෝම් වලට පුළුවන් පේජ් එක සේව් කරලා මේ
අර අපේ අර වීඩියෝ ප්‍රශ්නෙට පොලිසියෙන් උත්තර දෙනවා චැට් රූම් එකේ. ඒකේ මේ මොකද අන්ලෙඩ් වීඩියෝ ස්ටුඩියෝ නේද ඒක?
යුනිලීඩ්.
මේ ඒකේ යා කියනවා වෙන කොහරි ලියලා කොපි පේස්ට් කරොත් වැඩ කරනවලු.
වැඩ කරනවා.
ඔව් පොලිසියෙන් කියන්නේ හැබැයි.
ඔව් පොලිසියෙන් කියනවා නම් ඉතින්
හරි දෙනවා. ඉරේ නාන් ළමයි.
මේ දෙල්ලේ නම් අපි මේ අර පෝස්ට් පෝස්ට් එක දානකොට දාමුනේ ඒ ඔය එක්ස්ටෙන්ෂන් වලට ලින්ක් එකක් නේ. ඔය අසේල කියනවා ඒ ප්‍රශ්නේ තවත් කැල්ලක් අහලා තියෙනවා මේ Google Reader එකේ පාට වෙනස් කරගන්න පුළුවන්ද කියලා.
ඔව්. අරගෙන පුළුවන් නේ
මුත්තේ. ඔව් ඒ විදිහට අර ග්‍රීස් මංකි හරි නැත්නම් අර ඇඩ්වාන් එක පාවිච්චි කළා හරි බලන්න.
ඕකේ නිකම් මංකි කෙනෙක් කවුරු බැරි වේද ග්‍රීස් කාබ් එකේ මොන.
ඊළඟට ඒ SMS ලින් ආපු එකක් නේ. ආන මේ Kaspersky වල සමහර වෙලාවට මේ බ්ලොක් කෙරුවා කියලා එන මේ network attack කියන්නේ මොනවද කියලා. ඒක මේ මේ අපේ computer එකට හානි කරයිද කියලා අහනවා.
ඔව්. ගොඩක් කරාට මේකෙන්නේ මුද්දික මම හිතන්නේ HSDP වගේ ඉන්න ඇට සහ ADSL ඉන්න ඇට. ADSL modem පාවිච්චි කරන ඇට විශේෂයෙන්. ඒක වෙන්නේ ඇත්තටම පිට computer එකේ නම් තමන්ගේ computer connection එකක් හදන්න උත්සාහ කරනකොට ඒක deny කරන එක තමයි. ඒ කියන්නේ ඇත්තටම බේරගත්ත කියලා තමයි කියන්නේ කම්පියුටර් එක.
ඔව්.
ගොඩක් වෙලාට එන්නේ අර වෛරස් තියෙන කම්පියුටර් එකම network එකේ ඉන්නකොට ඒවා අනිත් කම්පියුටර් හොය හොය spread වෙන්න හදනකොට Kaspersky එකෙන් block කරනවා. ඉතින් ඒක ඔයාට ගැටලුවක් නෑ. ඇත්තටම Kaspersky එකෙන් block කරව ඉන්න block නොවුනොත් තමයි මේ ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.
ඊළඟට අමිල් අහලා තිනවා ඒත් SMS වලින් ආ ප්‍රශ්නය. මේ එයාට eBay එකෙන් මොනව හරි මිලදී ගන්න ඕනලු. ඒත් credit card එකක් නැහැලු. Visa debit card එකක් තියනවලු මේ ඒකෙන් පුළුවන්ද කියලා අහනවා eBay එකෙන් වණ්ඩ මිලදී ගන්න.
අපි ඔගෙන් ඉතින් ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වුණාට ඉතින් කියමු නේ බුද්ධික.
ඔව්.
එකක් තමයි ඉතින් eBay ගන්නවනම් අනිවාර්යෙන් PayPal account එකක් තියෙන්න ඕනේ. PayPal ලංකාවට දෙනවා කිසි ප්‍රශ්න නැහැ ගෙවීම් කරන්න. කියන්නේ Tamanට තව PayPal තියෙන කෙනෙක්ට ගෙවන්න පුළුවන්. ගොඩක් ලංකාවේ තියෙන ওই Visa debit card international cards නෙමෙයි බුද්ධික. ඉතින් අර ක්‍රෙඩිට් කාඩ් එක හැටියට දුන්නට නම්බර් එක මේක ගොඩක් වෙලාට ඇක්සෙප්ට් කරන්නේ නැහැ. හැබැයි ආරංචි හැටියෙන් නම් සම්පබ් බැංකුවේ අලුතෙන් දෙන Visa කාඩ් එක වැඩ කරනවා කියලා තමයි කියන්නේ.
ඔව්. එයාලා තියෙන මේ වෙබ් කාඩ් ගැනත් විස්තර කියන්නේ කියලා පොඩ්ඩක්. සම්පත් එකෙන් තමයි කියන්නේ. වෙබ්
කාඩ් ගැනත් අපි කතා කරන්නේ බුද්ධික එක ලින්ක් එකක් දාමුනේ. ඒක ටිකක් දිග කතාවක් නේ.
ඔව්.
PayPal account එකක් අරගන්න. PayPal account එකක් ඇරියට පස්සේ account එක verification කරන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඔයාට bank account එකේ statement එක හරි නැත්නම් තව මොන හරි එවන්න කියන ඒවා යවන්න. යවුවට පස්සේ ඉතින් PayPal හරහා eBay එකට ගෙවීම කරන්න පුළුවන්. debit card එක accept වුණොත්. ඔව්. නැත්නම් මම නම් recommend කරන්නේ අර web card එකක් ගන්න කියන එක තමයි. ඒක ගොඩක් ආරක්ෂාකාරී නිසා. තමන්ගේ ගිණුම් අංකය නැත්නම් තමන්ගේ ගිණුමෙන් තියෙන මුදල් ඔක්කොම උනත් කෙනෙක්ට ගන්න පුළුවන් නිසා web card එකක් වගේ ගත්තොත් තමන්ට අවශ්‍ය ලාට ඒකට සල්ලි දාලා පාවිච්චි කරලා ඒක නිකන් තියන්න පුළුවන් නිසා. මයිද රුපියල් 2500ක් ගෙවව අවුරුදු 18 වැඩි ඕන කෙනෙක්ට වෙබ් කාඩ් එකක් ගන්න පුළුවන් සම්පත් බැංකුවෙන්.
ඔව්.
සම්පත් බැංකුවේ ගිණුමක් තියෙන අවශ්‍ය නැහැ ඇත්තටම වෙබ් කාඩ්
එක. රුපියල් 200ක් මම හිතන්නේ ගන්න
අවුරුද්දට ගන්නවා. ගෙවීමක් අවශ්‍ය.
කලින් මේ අද අවසත් මේ කෙනෙක් කතා කර කර හිටියා මේ ඔය PayPal ගැන. තාම අපිට දෙන්නේ නැහැ නේ ලංකාවට දෙන්නේ නැහැ මර්චන්ට් account එක ගන්න.
ඔව් මේ ළඟදී බුද්ධිගේ හැබැයි මගේ PayPal account එකේ business account එකක් හැටියට තමයි තියෙන්නේ. මේ ළඟදී ඒගොල්ලෝ එකපාරටම ගහින් ගෙඩියෙන්න වගේ අහලා තිබ්බා business registration මොනවාද ඒ ඉස්සර ටික එවන්න කියලා. ඊපස්සේ යවුවට පස්සේ දැන් මගේ account එක හැබැයි verified business කියලා එනවා. account එක තාම හැබැයි සල්ලි ගෙන්න ගන්න නම් තාමත් බෑ බුද්ධික.
ඔව්. කලින් මේ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ මෙහෙදී අපි හිතන්නකෝ පොඩි software ලියලා ඒ වගේ පොඩි පොඩි product හදලා market කරන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට payment gateway එකක් අපිට මෙහෙ එකකට subscribe වෙන්න බැරි නම් වෙන මොනවද තියෙන option?
දැනට payment gateway හැටියට පාවිච්චි කරන්න ලංකාවට දෙන එකම සමාගම ලේසිම සමාගම තමයි 2 checkout.
ඔව්.
2 checkout එකක් ගන්න පුළුවන් $49.99 තමයි මුලින්ම ගෙවන්න ඕනේ. හැබැයි නීති regulation ඒගොල්ලන් ගොඩක් හදයි. ඒගොල්ලන්ගේ allowed good ඒ කියන්නේ විකුණන්න පුළුවන් මොනවාද කියලා විස්තරයක් තිනවා. Complaints 3කට වඩා customers ලා කරොත් මේ account එක ඒගොල්ලෝ අයින් කරනවා.
ඔව් අර terms ඒ වගේම privacy ඒ වගේම ඒ ડોකියුමන්ට්ස් ටික වෙබ්සයිට් එකේ තියෙනවනේ.
ඔව්. ඒ terms and conditions, refund policies, shipping policies ඒ වගේ ගොඩාක් විස්තර තියෙනවනේ. මුදල් ගෙන්න ගන්නන විවිධ ක්‍රම තියෙනවා. ඒගොල්ලන්ගේ debit card එක, international debit card එක, visa එකක් ඒගොල්ලෝ දෙනවා. නැත්නම් check එකක් හැටියට ගෙන්න ගන්න බලන්න. නැත්නම් money transfer කරන්න බලවා.
check එකට ටිකක් කල් යනවනේ.
check එක එන්න කල් යනවා.
මේ commission එක කොහමද කරන්නේ? per transaction ද?
per transaction commission එක යන්නේ. ඒගොල්ලන්ගේ තියෙන වටිනාකම තමයි ඒගොල්ලන්ගේ එක gate එක හරහා visa, master, mx, jcb, discover ඔක්කොම වගේ cards add කරනවා. ඊට අමතරව paypal පුළුවන්. ඇමරිකාවේ නම් offline e-checks ගන්න පුළුවන්. commission එක කියලා කොට බුද්ධික ඩොලර් භාගයක් plus 5%ක් ඒගොල්ලෝ හැම transaction එකම ගන්නවා. ඊට අමතරව සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න නම් ඊට වෙනම charges ගන්නවා. check එකට නම් මම දන්නේ මට මතක දින මාසෙට ඩොලර් 4ක් හරි ඒ වගේ ගාණක් ගන්නවා.
ඊළඟට ඒත් SMS වලින් ආ ප්‍රශ්නය. එයා කියනවා එයා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ මේ ෆෝන් එක PC එකට කනෙක්ට් කරලාලු. එතකොට 456 kbps වලින් ලෝ කනෙක්ට් වෙන්නේ.
එයා ෆෝන් එකද PC එකට කනෙක්ට් කරනවා කියලා කිව්වේ.
ඔව්.
PC එක ෆෝන් එකට කනෙක්ට් කරා නම් හරියයි බුද්ධික ඔක.
ස්පීඩ් එක ඒ ගානලු එන්නේ. ඒත් මේ ඒ ගානේ ස්පීඩ් එකට කනෙක්ට් වුණත් මේ ඩිස්ප්ලේ වෙන්න හැලා සමහර පේජ් i8 වල කියලා තිනවා.
මෙහෙමයි ප්‍රශ්නේ තියෙනවා. 400 ගානට කනෙක්ට් වෙනවා කියන්නේ ඇත්තනම් මෙයා ඩේටා කේබල් එකක්ද බ්ලූටූත් ද කියලා මම දන්නේ නැහැ බුද්ධික. ඔය ඒ දෙක අතර ඉනිෂියේට් වෙන කනෙක්ෂන් එක තමයි ගොඩක් වෙලාට ඔය පෙන්නන්නේ. නැතු ඇත්තනම් මේ ඩේටා කනෙක්ට් වෙච්ච ස්පීඩ් එක නෙමෙයි බුද්ධික. ඉතින් ඒක නිසා ඩේටා කනෙක්ට් වුණාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ නේද? එයා ඩේටා කනෙක්ට් කරාද කියන එක කියවෙන කරන්න වැඩි නේද?
ඔව්.
ඔව් ඒක හරියට අර LAN එකේදී 100 Mbps පෙන්නා වගේ වැඩක් නේ.
වැඩක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් යන්නේ නැහැ කියන්නේ නැහැ යාගේ කනෙක්ෂන් එක හරියට ඉනිෂියේට් වෙන්නේ නැහැ කියන එක තමයි.
එයා හැබැයි ඩයල් කරලා අර කනෙක්ට් වුණාට පස්සේ එනවනම් ගොඩක් ඒවාදී අර channel එක support කරන ගාන පෙන්නනවානේ. මෙච්චරයි කියලා.
ඒ සමහර ෆෝන් වල පෙන්නන්නේ නැහැ බුද්ධික. සමහර ෆෝන් වල මේ ඩේටා කේබල් එකේ ස්පීඩ් එක තමයි
පෙන්නන්නේ.
ඔව්. සඳු බණන් ඉතින් අමාරුයි කියන්නේ හරියට කනෙක්ට් වුණාද කියලා තමයි බලන්න ඕනේ.
ඔව්. ඊළඟටත් අමිල් අහලා තියෙනවා SMS වලින් ප්‍රශ්නයක්. මේ එයාගේ PC එකේ hard drive එක මේ හැලුණාට පස්සේ වැඩ කරන්න හැල්ලු. CMOS වලටවත් එන්නේ නැහැලු. ඊට පස්සේ hard drive එකේ කේබල් එක RAM එක කීප සැරයක් ගලවලා හයි කරාලු. එහෙම කරාට පස්සේ වැඩ කරනවලු. මේ LED මොකක්ද කියලා තමයි අහන්නේ. මේ hard එක SATA 160 GB එකක් කියලා කියනවා.
හෙල්ලුණා කියලා කියන්නේ බිම වැටුණාද නැත්නම් ඉතින් හෙල්ලුණා.
මෙහෙමයි දැන් hard drive එක හෙල්ලුණාට මේ BIOS වලට එන්නේ නැතුව තියෙන්න බෑනේ.
කේබල් එක කලුණාද කියලා දැන් ඔයාලා බලන්න ඕනේ.
ඔව්. ඒ කියන්නේ ඇවිල්ලා මේ අඩු ගානේ අර පෝස්ට් එකට යනවානේ.
ඔව්. තනට යනවානේ.
ඔව්. අර අර මේ ගිහිල්ලා මේ මුලින්ම අර VG එක මොකද්ද කියලා කියනවා. ඇවිල්ලා ඊට පස්සේ BIOS version එක කියනවා. ඒ වගේ එතනටවත් එන්න ඕන. මේ hard drive එකේ ප්‍රශ්නයක් නා. මේ motherboard එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නේද ගාලින්? මෙයා මේ කියන විදිහට RAM ගලවලා එහෙම කරලා හයි කරාට පස්සේ වැඩ කරනවලු. මේ ගොඩක් කලාවට ඉතින් motherboard එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
ගොඩක් කලාවට මේ slot වල කුණු තියෙනවා නම් මම කියන්නේ ගොඩක් කලාවට අර මේ ඕම ගැලවුවට පස්සේ RAM slot වලට එහෙම tooth brush එකක් දාලා පොඩ්ඩක් ඇතුළත් එක සුද්ධ කරා නම් ওই ප්‍රශ්නේ ඉස්සදෙනවා බුද්ධි ගොඩක්
කලාවට. ඔව් ඒකයි separate VG ගන්න හයි කරලා තින්නේ. ඒකක් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නේද ගොඩක් කලාවට.
ඔව් ඒකත් පොඩ්ඩක් හැට
කලාවට.
උංගක කලාවට මේ SATA වල අර අපි කලින් කලාසක් කිව්වා වගේ මේ ප්‍රශ්නේ තමයි මේ කේබල් එක හරියට අර වදින්නේ නැති එක නේ. හાર્ඩ් එකට ඉස්සර අර ID තරම් සෙට් වෙන්නේ කේබල් එක. මම හිතන්නේ ඒක අපේ අර මේ තියෙන කේබල් වල ක්වොලිටි එකේ ප්‍රශ්නයක් වෙන්නේ.
ඔව්, සාහොඳ කෝ කේබල් එක නැත්නම් ලොක් එකක් තියෙනවා අර පොඩි යකඩ කැල්ලක් වගේ එකක් දැම්මම හાર્ඩ් ඩිස්ක් එකෙන්ද කනෙක් වෙනවා. මම නම් වෙන්නේ මගේ මදර්බෝඩ් එකේ මාකර් ප්‍රශ්නයක් තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ ගැටලුවක් නෙමෙයි. පොඩ්ඩක් සමහරවිට මේ මදර්බෝඩ් ක්‍රැක් වෙලා ප්‍රින්ටඩ් පොඩක ඩ්‍රයි ප්‍රින්ටර් ඩ්‍රයි LED එහෙම වුණාම වෙන ඕක. ඩ්‍රයි LED වෙනවා කියන්නේ ඊයන් ටිකක් කල් යනකොට මේ කනෙක්ෂන් එක බුරුල් වෙලා යනවා. සමහරවිට මේක හොට් එක ගන්න එකකින් පොඩ්ඩක් මදර්බෝඩ් එක පොඩ්ඩක් හීට් කරා නම් සමහරවිට හරියන වෙලාවල් තියෙනවා බුද්ධික.
ඔව්, මේ ඊළඟට අපි මේ කෝලම යෝජනාවක් කරලා තිනවා. ඒක ගැනත් අපි සලකා බලමු නේ. ගොඩක් හොඳ යෝජනාවක් නේ.
මේ කෝලම් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔව්. කෝලමා කෝලම් කරන්න එන්න
බා. ඒක සංකල්ප ගුණරත්න ප්‍රශ්නේ අහලා දෙන්නේ. එයා මේ රජයේ ආයතනයකල වැඩ කරන්නේ. ඒකේ මේ ස්ථාන කීපයක තියෙනලු ශාකා පිටවල. ඒගොල්ලන්ගේ දැන් හෙඩ් ඔෆිස් එකේ ඉඳලා ඒ අනිත් ඒ බ්‍රාන්ච් වල තියෙන කම්පියුටර් වැඩ කරන්නේ මොනවද, ඒවැ වෙන්නේ මොනවද කියලා බලා ගන්න බලන්න, මොනිටර් කරන්න බලන්න, ටූල්ස් මොනව හරි තියෙනවද කියලා
අහනවා. අහන්නේ ඩෙස්ක්ටොප් එක බලන් ඉන්න එකක් නම් ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? සාමාන්‍යයෙන් පෞද්ගලිකත්වයේ ප්‍රයිවසි ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. අවශ්‍යතාවය ඉතින් පොඩ්ඩක් කිව්වෝ ඊට වඩා පැහැදිලි කරොත් නේ බලනවා කියලා කිව්වහම තව.
ඔය ඇත්තටම දැන් ඒගොල්ලෝ මේ එකම නෙට්වර්ක් එකකට නම් මේක අන්තිමට සම්බන්ධ වෙලා තින්නේ.
ඔව්. එහෙමනම් දැන් තියනවනේ ඉතින් ඕමන මනාන VLC ඉන්ස්ටෝල් කරා නම් VNC ඉන්ස්ටෝල් කරා නම් ඉතින් ලොග් වෙලා ඩෙස්ක්ටොප් එක බලන්න පුළුවන්.
ඔව්. එහෙම නැති වුණත් ලොග් මීන් වගේ එකක් දැම්මොත් ඒ පුළුවන්. හැබැයි එතකොට යූසර්ට තේරෙනවා මේ ලොග් වෙනවා කියලා.
හැබැයි මේ VNC දැම්මත්
ඒක තේරෙනවා.
නැත්තයි තේරෙනවා. වාට රිමෝට් සපෝට් නම් කරන්න පුළුවන්. රිමෝට් ඩෙස්ක්ටොප් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රිමෝට් ඩෙස්ක්ටොප් හරි VNC හරි පාවිච්චි කරනවා නම් එකම නෙට්වර්ක් එකේ ඔක්කොම තියෙන්න ඕනේ. හැබැයි ලොග් මීන් පාවිච්චි කරනවා නම් හවෝර් ටීම් වියුවර් පාවිච්චි කරනවා නම් එකම නෙට්වර්ක් එකේ ඉන්න ඕනේ. හැබැයි ඒ පාවිච්චි කරන හැම කම්පියුටරේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ.
මේ ඊට අමතරව දැන් මේක මේ රියල් ටයිම් නැතුව හිතන්නකො අර ලොග් එකක් වගේ බලන්න තියෙනවා එහෙම කියලා. මේ ඒ වගේ කරනවා නම් කාලින්ගේ මොන හරි ටූල්ස් තියෙනවද අපිට?
ලොගින් ටූල්ස් කියලා කියන්නේ වෙබ්සයිට් ඇක්සස් අරවම යනයි තියෙන්නේ. ප්‍රොක්සි ලෙවල් එකෙන් ගන්න එක ලේසි. ඔය කම්පියුටර් එකේ එකව ඉන්ස්ටෝල් කරන්න නැතුව එයාට නැත්නම් යූස් ඇක්ටිවිටි මොන්ට කරන්න ඕන මොනා මොනාද කරන්න කියලා ඒවට නම් මොනිටරින් ටූල්ස් තියෙනවා බුද්ධික.
මේ තව ටිකක් දැන් යා පැහැදිලි කරොත් දැන් මේකේ ශාකා වල තියෙන ඒවා කෙලින්ම ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවද නැත්නම් ඒගොල්ලන්ගේ මේ තියෙන ප්‍රොක්සි එකක් කරා යනවද එහෙම කියලා හෙඩ් ඔෆිස් එකේ තියෙන සර්වර් එකක් කරාද යන්නේ එහෙම කියලා දැනගත්තොත් ඉතින් තව ටිකක් උදව් කරන්න පුළුවන් වෙන්නේ.
ඔව්.
ඔය ඊළඟට හිරාන්ගේ ප්‍රශ්නේ තමයි මේ Ubuntu වල මේ SAMP සර්වර්ස් දාලා මේ ජූම්ලා ඉන්ස්ටෝල් කරන්න හදනකොට ඒක
ජූම්ලා ඉන්ස්ටෝල් කරල බුද්ධිකයි අර ඉන්ස්ටොලේෂන් ෆෝල්ඩර් එකේ මකන්න බෑ.
ඔව්.
මැකුවට පස්සේ එනවලු error එකක් no configuration file found කියලා. මම හිතන්නේ ඒක අර ෆෝල්ඩර් පර්මිෂන් ප්‍රශ්නයක් කරන්නේ නැදනේ configuration file එක හැද සේව් වෙන්නේ නැති ප්‍රශ්නේ.
ගොඩක් වෙලාට අර කියනවා යා මේ configuration file එක generate කරාට මේ සේව් කරන්න ඉදියක් නැහැ බෝ write කරන්න permission නැත්තම්. එලට කරන්න ඕනේ ජෙනරේට් වෙන ෆයිල් එක අරගෙන මැනුවලි දාන්න ඕනේ තෙන්ට.
ඔව්. නැත්නම් ඉතින් ෆෝල්ඩර් එකේ පර්මිෂන් හදන්න බලුවා.
ඔව්.
ලේසිම වැඩේ තමයි හුඟක් වෙලාවට මේ මේන් ෆෝල්ඩර් එකේ තියෙන config එකේ sample එක. ඒක අරගෙන config විදියට සේව් කරලා ඒකේ database එකේ value එක දැම්මම නම් මේක ලේසිම කරගන්න.
ඔව්. අනික මේ මට නිකන් ඔය Ubuntu වගේ මේ SAMP වගේ ඇත්තටම install කරන්න අවශ්‍ය නැහැ බුද්ධික. Ubuntu වගේ එක PHP Apache MySQL දාන්න ඕන නම් කරන්න තියෙන prompt එක කියලා sudo කියලා ගාව space එකක් තියලා apt get කියලා කිව්වා space එකක් තිබ්බා MySQL httpd කියලා දුන්නා space එකක් තිබ්බා PHP කියලා කිව්වා enter කරා. තව PHP myadmin වගේ ඕන නම් ඒකත් PHP myadmin කියලා space එකක් තියලා enter කරා. ඔක්කොම ටික tag ගාලා install වෙලා යනවා. ඇත්තටම මේ SAMP වගේ දාගෙන එච්චර දඟලන්න දෙයක් නැහැ Ubuntu Linux වල ඉන්නකොට ඉතින්.
ඔව් ඊළඟට මේ අපිට තව යෝජනාවක් කරලා තියෙන මේ ටෙක් කතා පාට එක කියලා තමයි දාලා තින්නේ.
ඔව්.
ගාලිංග කියලා තින්නේ මේ දැන් අපි මේ කතා කරන වෙලාවට ටෙක් කතා වැඩසටහනේදී මේ සිංහල යෙදුම් තිබියදී ඇයි මේ ඉංග්‍රීසි යෙදුම් භාවිතා කරන්නේ කියලා. මේ යා උදාහරණ විදිහට කියලා තිනවා යාවත් කාල කරනවා බාගත කරනවා වගේ තීද්දි මේ ඇයි ඔ පාවිච්චි කරන්න ඇත්තේ? එහෙම කරන්න නැත්නම් ඇයි මේ සිංහල යුනිකෝඩ් හැදිල්ලෙත් ඒවා ජනප්‍රිය කරන එකේ තේරුමක් තියනවද කියලා?
මේ දෙක පොඩ්ඩක් පටලෝගෙන තියෙනවානේ. අපි කරන්නේ පරිගණක උගන්නන එක.
ඇත්තටම
භාෂාව දැන් භාෂාව කියන එක මෙහෙම දෙයක් තියෙනවානේ. භාෂාවේ වචන හැදිලා තියෙන විවහාරයේ තියෙන දේවල්. විවහාරයේ තියෙන දේ වචනයක් තමයි භාෂාවේ වචනයක් හැටියට ගණන් ගන්න. ඒක සමහරලාට අපි කතා කරන සමහර වචන අපේ මව් භාෂාවේ වචන නෙමෙයි. පිට වචන ඔය කියන්නේ පිට භාෂාවෙන් දෙමළ වලින් හින්දි වලින් ඒ වගේ වෑන් හැදිලා ආව වචන. ඇත්තටම දැන් මීට අවුරුදු 2000කට කලින් කතා කරපු සිංහල නෙමෙයි අපි දැන් කතා කරන්නේ. ඒක පරිණාමය වෙලා භාෂාව හැදිලා ආපු ඒවා. දැන් ඇත්තටම කතා කරොත් එහෙම මේ අපිට පුළුවන් මොන්ටිසෝරියන් ළමෙට මේ තනිකර සිංහලෙන් දෙක කම්පියුටරේ ගැන උගන්වන්න බුද්ධික. එයා ඒක කරයි. ඒ ලෙවල් වලදී වෙනකොට මේ සුද්ධ සිංහලෙම උගන්වන්න පුළුවන්. එතකොට මේ පරිගණක පිළිබඳ අපි තීරණය කරන්න ඕනේ මේ ළමයාට දෙන දැනුම කොච්චර ලෙවල් එකටද දෙන්නේ, කියන්නේ කොච්චර මට්ටමකට දෙන දෙයක්ද කියලා. එයාට ඔය ඔක්කොම කරගෙන දැන් දැන් අපිට මේ ළමයා පරිගණක ගැන සිංහලෙන් ඉගෙන ගත්ත දැන් හරි බාගත කරන්න මේ ළමයා අපිට. ඇත්තනම් මම කතා කරන්නේ කොළඹ ළමයි ගැන නෙමෙයි, ගම්වල හැදෙන ඇත්තනම් ඉංග්‍රීසි ඉංග්‍රීසිත් එක්ක වැඩි ගැටෙන්නේ නැති තනිකර උදාහරණයක් ගත්තොත් අපේ ගෙවල් ළඟ ළමයි ඉන්නවා. ඒ ළමයි බුද්ධික ඇත්තට මේ පරිගණක වගේ සංගරාවල් කියවලා ඒවා තියෙන තනික සිංහලෙන් ඉලියලා තියෙන ඉස්සර දැන් නෙමෙයි මිට කලින්. එතකොට මේ අය අපිත් එක්ක ඇවිල්ලා කතා කරනකොට මට තේරෙනවා අර දැන් බයස් එක ඉරේගෙන ඇත්තටම ඉංග්‍රීසියෙන්නේ. ඉතින් මේ ළමයට මේ ඉංග්‍රීසි වචනේ ලියා ගන්න බෑ. රූපය ඇඳලා වගේ අර අකුරු ලියාගෙන එනවා. දැන් කියන්න තේරෙන්නේ නැහැ මේ වචන සමහරලාට කීබෝඩ් එරර් කියන එකක්වත් කියව ගන්න ළමයට තේරෙන්නේ නැහැ. ඉතින් යතුරු පුවරුව මව් පුවරුව ඔය තමයි ළමයා මට ඇවිල්ලා කියන්නේ. එතකොට දැන් මට ඒ භාෂාව තේරෙන හින්දා මම ඒ ළමයට උත්තරයක් දීලා හරි ඉතින් මට එක ලෙවල් එකකට යට කියලා එක මට්ටමකට කියලා දෙන්න පුළුවන්. හරි දැන් අපිට මේ ළමයා හොඳට ඉගෙනගෙන ඒ ලෙවල් උත් හොඳට. මොකද ඒ ලෙවල් එකක ඉගෙන ගන්න බුද්ධික සුද්ධ සිංහල බුලංගනා මැති. ඉංග්‍රීසි අවශ්‍ය නැහෙනේ. හරි මේ ළමයා හොඳට පාස් වෙලා ලංකාවේ අංක 1ට ඒ ලෙවල් පාස් වුණා කියමු. හොඳම විශ්වවිද්‍යාලයකට ගියා. මම ඉංජිනේරු අංශයෙන් යන්නේ. මොකද ගණිතය කරා කියමු අපිට මැත්ස් කළා ගියා. හරි මේ යන යුනිවර්සිටි එකේ මේ සිංහල පාවිච්චි කරනවද?
ඉංග්‍රීසි මාධ්‍යෙන්
කතා කරන්නේ සිංහල පාවිච්චි කරන්නේ. එතකොට මේ ළමයට මොකද වෙන්නේ? දැන් මේ සිංහල කරන්න හැමෝම කතා කරනවානේ අපි සිංහල භාෂාවට වචන දාමු. මේ කතා කරන කට්ටිය කවුරුත් කතා කරනවාද අපි මේ ළමයින්ට උගන්වන එක අපි සිංහලෙන් කරමු කියලා. විශ්වවිද්‍යාලේ ඒ ලෙවල් උගන්වන්නේ සිංහලෙන් උගන්වන්නේ නැකේ නෙමෙයි. විශ්වවිද්‍යාලේ ඊට පස්සේ ඒ රෙෆරන්ස් දෙන මැටීරියල් දෙන්නේ විභාගෙට ලියන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්නේ. දැන් අපි අඩු ගානේ ළමයට පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවොත් වචනයක් අඩු ගානේ. මේක කියන්නේ මවුස් එක, ඩවුන්ලෝඩ්, ඉන්ටර්නෙට්. මේ අර පොදු වචන ටික හැරි මේ ළමයාගේ කනේ තියෙන අඩු ගානේ. කීබෝඩ් එරර් මැසේජ් එකක් කට්, කොපි, පේස්ට් ඔක්කොම වගේ. එතකොට අර ළමයාට අර පොතක් ගත්තොත් අර මැද තියෙන වචන ටික විතරයි පුරෝගන්න තියෙන. අර අඩු ගාන ලෙක්චර් එකේ ඉන්නකොට මේ කියන වචන වලින් භාගයක් හරි ළමයාට දන්න වචන කියවෙන්නේ. 100%ක් දන්නවට වඩා 10%ක් හරි දැනන් ඉන්නේ නේද බුද්ධික? ඔව්. ඒක නිසා සිංහල කරණය කරන එක පොඩ්ඩක් සැලකිලිමත් කරන්න. දැන් දැන් ජපානේ ගමු බුද්ධික අපි. ජපානේ කියන්නේ තාක්ෂණික අතින් උපරිම දියුණු රටක්නේ. ඒ අයට භාෂාවෙන් හැමදේම පුළුවන්. මම ජපානේ ඉන්න ජපන් පුරවැසියෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ මේ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියන එක. මොකද ඉපදිච්ච දවසේ ඉඳන් බස් එකකට යන තැන ඉඳන් කඩේකට යන ඉඳන් රස්සාවට යන තැන ඉඳන් මේ මිනිස්සු කතා කරන්නේ ජපන් භාෂාව.
ඔව්.
ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි කියන එක අවශ්‍ය නැහැ. ඒනවා ලංකාවේ දේ කරන්න පුළන්ද කියලා. මම ඔය ඔක්කොම ඉගෙනගෙන මේ සිංහල කරන්න, දේශීය කරන්න, ලොකුවට කැපෙලා ලොකුවට ගන්න මිනිස්සු ඒ ළමයා ඉන්ටර්විව් කරන්න මොන භාෂාවෙන්ද බුද්ධික?
ඉංග්‍රීසියෙන්.
ඉංග්‍රීසියෙන්. ඉතින් එතකොට අපේ කට්ටිය කියන හරි මේක දැන් අපි දාමු, අපි මේක බාගත කරන්න කියලා දාමු, මෙහෙම කරන්න කියලා දාමු කියලා ඒගොල්ලෝ මේ මීටින් වල කතා කරලා අර ළමයාව ජොබ් එකකට ගන්න ඉන්ටර්විව් කරන්න ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි බැරි වෙච්ච ගමන් ඒ ළමයාව ඉන්ටර්විව් එකෙන් අයින් කරනවා. ඉතින් කවුද අසාධාරණේ කරන්නේ? අපිද?
ඔව්. අනිත් එක මේ අපි මේ ටෙක් කතා පටන් ගත්ත එකේ පළවෙනිම අරමුණ තමයි මේ
ගැප් එකනේ.
ඔව්. මේ මේ තාක්ෂණය භාවිතා කරනකොට උදව්වක් ගන්න කෙනෙක් හොයාගන්න නැතුව නිවැරදි දේ හොයාගන්න විදිහක් නැතුව ඉන්න කට්ටියට උදව් කරන එක. ඒකේ අපි ඒක සිංහල භාෂාවෙන් පටන් ගත්තා ඉඳලා ඒකේ තවත් අතුරු අරමුණක් විදිහට තියෙනවා මේ සිංහල මේ අන්තර්ගතයේ වැඩි කරන එක අන්තර්ජාලයේ ඒ වගේ දේවල් තියෙනවා යුනිකෝඩ් ප්‍රචලිත කරන එක හැම දෙයක්ම. අනිත් එක තමයි මේ අපිත් මේ දැන් මේවට මේ විශේෂයෙන් පුහුණු වෙලා නෙමෙයි අපිත් මේ දිනදා ඔය මේක අහන කට්ටිය ඒ වගේම තමයි අපිත් ඔය සමාජයේ ඉඳලා ඔය අනිත් අයට තියෙන පහසුකම් වලින්ම ඉගෙනගෙන ඒ වගේ දේවල්ම කතා කරලා එහෙම එන කට්ටිය තමයි. එතකොට ඉතින් අපිට මේ විශේෂ විදිහකට මේකේ කතා කරනවා කියන එක ඉතින් ඒක දැන් එතකොට සමහර විට මේ අපි ওই විදිහට කතා කරන්න ගත්තොත් අපි හිතලම ওই විදිහට කතා කරන්න ගත්තොත් මේක නීරස වෙලා යන්නත් ඉඩ තියෙනවා කට්ටියට සමහර වෙලාවට.
ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. අපිට ඉංග්‍රීසි වලට පිටපාලා මේ රටේ ජීවත් වෙන්න බෑ.
ඔව්. ඒක ඇත්තටම අපි දැන් හැම කෙනෙක්ගෙම මේ ඒක මේ අපිත් හරිම ආසයි හැම දෙයක්ම අපිට සිංහලෙන් කරන්න පුළුවන් නම් අපේ මේ අපේ ලංකාවට එන දැනුම ඔක්කොම ඒ අද එන දේ හෙට වෙනකොට සිංහලෙන් හැමදේම තියනවා නම් එහෙම කියලා අපිත් ඒක තමයි සිහිනය. හැබැයි ඒ යන මාර්ගයේ මේ තාම ඒකට දැන් ඔය කියන මට්ටමේ 100%ක්ම හැම වචනේම සිංහලෙන් පාවිච්චි කළා මේ කරන්න පුළුවන් මට්ටමක නෑ තවම.
මවත් පරිදයක් යන බුද්ධිකේ මේ දැන් අපි ටෙක් කතා කරද්දී අපි කතා කරන්නේ සාමාන්‍ය සුහද විදිහටනේ. ඒ කියන්නේ අපි කතා කරන භාෂාවෙන්මනේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඉදිරියෙන්දා කතා කරන විදිහටම ටෙක් කතාවකට වෙලාවත් කතා කරන්නේ. අපිට හැබැයි පුළුවන් නේද මේ ෂෝ නෝට් එක දාද්දී, ඒ වගේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් දාද්දී මේක ටිකක් අර පුළුවන් වචන සිංහලෙන් දාන්න අපිට ඒක ප්‍රශ්න නැහැ.
ඔව් අනිවාර්යයෙන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඇත්තටම මේ දැන් මේක මේ යෝජනාව කරපු මහත්මයාට මේ ස්තුතිවන්ත වෙනවා.
මහත්මියත් දන්නේ
නැහැ. ඔව් දන්නේ නැහැ. මේ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ඒක හොඳයි. අපෙත් අරමුණ අන්තිමට ඕක තමයි. ඒ කියන්නේ හැමදේම මේ සිංහලෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙම දෙයක් සිංහලෙන් කතා කරන්න පුළුවන් තැනකට මේ ඉන්න හැමදේමමයි අපේ සමාජය හැමදේම අරගෙන එන එක.
ඒ වුණාට අර අපි පොඩි දෙයක් දැනගන්න ඕනේ මේ අර අපේ ළමයි කියන්නේ අපේ අනාගතේනේ. ඒ ළමයින්ව කොන් වෙන්න දෙන්න මම නම් කැමති නෑ ඇත්තටම. මොකද බුද්ධික කොළඹ හතේ ඉපදිච්ච කෙනෙකුත් නෙමෙයි, මම කොළඹ හතේ ඉපදිලා එහෙම ඉගෙනගෙන ආපු කෙනෙකුත් නෑ, තිල්ලත් නෙමෙයිනේ.
ඔව්.
අපිත් මහන්සි වෙලා ඉගෙනගෙන අපිත් එහෙම ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගැටුන්නේ නෑ. අපි මේ තැනට ආවේ යන්තම් හරිය වචනයක් හරි කනට වැටලා ඒ හුරු වෙච්ච හින්දානේ බුද්ධික. ඒක නිසා 100% සිංහල කරන එක හොඳයි. අපි මේ ඇත්තටම දැන් මේ සිංහල බ්ලොග් කරුවන්ගේ දාලත් අපි කරන්නේ මේ සිංහල යම් කිසි අර භාෂා දෙක අතර තියෙන පරතරය අඩු කරන්න හදනවා මිසක් එක පැත්තකට නැඹුරු වෙන්න අමාරුනේ අපිට කිලින්ම මේ ටික 100% සිංහලෙන්ම කරනවා කියලා. දැන් උදාහරණයක් ගත්තා අපි ටෙක් කතා සයිට් එකේ රෙෆරන්ස් එකක් දාන්නේ ගොඩක් වෙලට ඉංග්‍රීසි සයිට් එකට.
ඔව් ඒක කලින්ම මේ අපි මේ තවත් කට්ටියක් එක්ක මම මේ ළඟදි කතා කරපු දෙයක් තමයි මේ අපිට දැන් පොඩි කාලේ ඉඳලා හරි දැන් අපි මේ කම්පියුටර් ඉගෙන ගන්නකොට උගන්නපු දේවල් තියෙනවානේ. හැම දෙයක්ම ඉගෙන ගන්නකොට මේ අපිට උගන්වන්නේ මේ අපි අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කතාවක් නෙවෙයිනේ. අපි හිතමුකෝ මොකක්ද අපි හිතමු මේ ඩේටාබේස් ගැන උගන්වනවා කියලා. දැන් අපිට එතකොට මේ අපිට උගන්වන්නේ ඩේටාබේස් එක්කෝ ඇමරිකාවේ තියෙන මේ ඒගොල්ලෝ මේ තියෙන සිවිල් සමාජයේ තියෙන මොකක් හරි ඩේටා ස්ට්‍රක්චර් එකක් දාන එකක් ගැන. ඒකේ ඔය සෝෂල් සිකියුරිටි නම්බර් කියලා කියනවා. ඉතින් ඇත්තට අපිත් එහෙම ඉගෙන ගත්තේ මේ ළඟකදී තමයි දන්නේ මේ සෝෂල් සිකියුරිටි නම්බර් කියන්නේ මොකක්ද
කියලා.
හැබැයි ඒ කාලේ ගිරව් වගේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අර අපි ඇත්තටම කියනවා නම් අර ඒ කන්ටෙක්ස්ට් එකේ අපි නැහැ. අපි නිකන් සුරංගනා කතාවක් අහනවා වගේ ඉගෙන ගන්න.
මොකක් කළාට මේවා බුද්ධිගය අර කෙලින්ම අමුමමයි කොපි කරලා අරගෙන.
ඔව් අරගෙන උගන්නන ඒවා. හැබැයි ඒ දේවල්ම මේ වචන පරිවර්තනය කර කර ඉන්නේ නැතුව අන්න ඒ වගේ මුළු අදහසක්ම අපිට සම්බන්ධ විදිහට මේ කතාවක් ගොඩනගලා අපේ වටපිටාවේ තියෙන දේවල් කොහොමද මේ කම්පියුටර් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා උගන්නන්න පුළුවන් විදිහක් තියෙනවා නම් මීට වඩා ගොඩක් මේ ප්‍රයෝජනවත්. එහෙනම් ඒක ළමයින්ට මතක හිටිනවා වැඩියෙන්. ඒ කියන්නේ එක එක්කෙනාගේ මට්ටම අනුව තේරුම් ගන්න ලේසි හැම දෙයක්ම. දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට හෙලෝ වර්ල්ඩ් කියලා ගහන්නේ මුලින්ම ලියනකොට ගහන්නේ. ඒක අපි කවදාවත් පාවිච්චි කරන
වචනන්නේ. අනික බුද්ධික මෙහෙමයි. දැන් අපි සිංහල කරනවා නම් බුද්ධික මම කියන්නේ මේක අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් කරගෙන යන්න ඕනේ. කියන්නේ ළමෙට ඉංග්‍රීසි බෑ කියන එක දැන් උදාහරණයක් ගත්තොත් මේ දවස්වල මේ ස්ට්‍රයික් කරනවා මේ යුනිවර්සිටි වල කට්ටිය රැකියා ඉල්ලලා.
ඔව්
මේක ගැන කතා කරන්න ඇත්තරි නැද්දන්නේ මේකස්. මම කැමතියි ඔය කතා කරලා අහන්න ඔයාගෙන් ඇයි ඔය අයට ආණ්ඩුවේ රැකියාවක් දෙන්න ඕනේම කියන එක මතේ ඉන්න එක වැරදින බුද්ධික. මම නම් පෞද්ගලිකව හිතන්නේ එහෙමයි. තමන්ට රැකියාවක් ඉදින් තමන් මහන්සියල පොඩ හොයන්න බෑනේ. ඉන්ටර්විව් එකට ගිහිල්ලා අඩු ගන්න ඇප්ලිකේෂන් පක්කක් දාලා මේ ගොඩක් වෙලාට හොයලා බලනවා නිකන් කතා බහ ගන්නට ඇයි ජොබ් එකට ගියේ නැති කියලා සෝහදව කතා ගන්නට වෙච්ච හැමතැනමදීම වෙච්ච දේක් තමයි බුද්ධික මේ ඉංග්‍රීසි බැරිකම්.
ඔව්.
මොකද මේ ආණ්ඩුවේ ගොඩක් තැන්වලත් ඉන්ටර්විව් එක කරන්නේ ඉංග්‍රීසියෙන්.
අනිවාර්යයෙන්.
ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් මම කියන්නේ සිංහලෙන් ළමයව හදන්නේ සිංහලෙන් පරිගණකය ක්‍රියාකරුවෙක් කරන්න නම්, ඒ කියන්නේ කම්පියුටර් ඔපරේටර් කෙනෙක් කරන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. තනිකර සිංහල දාලා අපි සිංහල දැන් 20ක් තියෙනවනේ.
ඔව්.
20ක් දාලා දීලා කරමු. හරි. ඩොකියුමන්ට් හදයි. ඒ වුණාට පරිගණක ඉංජිනේරුවෙක් කරන්න නම් අවශ්‍ය තමන්ගේ ළමයව කවදක්වත් සිංහලෙන් කරන්න බෑ. මොකද මේ ලෝකේ පබ්ලිෂ් වෙන එක ඩොකියුමන්ට් එකක් සිංහලෙන් එන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් දේවල් ගැන. තාක්ෂණික දේවල්. වයිට් පේපර් එකක් ගත්තා. ඒවැ ස්ටෑන්ඩඩ් එකක් ගත්තා, ස්පෙસિෆිකේෂන් එකක් ගත්තා, හෙල්ප් එකක් ගත්තා මුකුත් සිංහලෙන් එන්නේ නැහැ. ඉතින් මේවා තේරුම් ගන්න නම් අනිවාර්යෙන් ඒ අඩු ගානේ වචන ටික හරි දැනගෙන ඉන්න ඕනේ.
මේක කලින්ක මේ ගොඩක් කලකට වන්දකව දෙයක් තමයි. දැන් උබුන්ටු ගත්තොත් එහෙනම් උබුන්ටු පාවිච්චි කරන හැරිම ලේසි ඕන තරම් උදව් දෙනවා ඉන්ටර්නෙට්
එකේ. ඔව්. හැබැයි ඉතින් ප්‍රශ්න දෙන ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒතිල. එහෙමනම් අපි කරන්න ඕනේ මේක අර ජපානයක් ජපානේ වගේ, එතකොට චීනේ වගේ මොන දේද ඉංග්‍රීසියෙන් එලියට ආව පොතක් පහදා බලනකොට ඒක චීන භාෂාවෙන් තියෙන, ජපන් භාෂාවෙන් තියෙන. ඉතින් ඔච්චර දිනුන රටක් කියලා ජපානයේ තාම බුද්ධික මවුස් කීබෝඩ් computer terminologies ඒ කියන්නේ වචන. ඒගොල්ලෝ ඒගොල්ලෝ භාෂාවෙන් කියන්නේ නැහැ බුද්ධික.
ඔව්.
ඒ කියන්නේ ඉංග්‍රීසි වචන ඒගොල්ලෝ.
දැන් මේ ගොඩක් ගැටගරාපි කියන්නේ කඩේ දෙපා වලත් නේද?
නෑ ඒ කියපු අදහස් කරපු කෙනා හොඳ අදහසකින් කියව එක කියන මම පිළිගන්නවා. එනට අපි එහෙම නොකරන්න හේතුව මම නම් පෞද්ගලිකව ඒක තමයි.
ඔව්
අපිට කලින් මේ කලිනුත් කියලා තිබෙන අර
මේ කඩේ chat room එකේ බයින සිංගල් එක නවත්තන්න කියලා.
අපි මේ අර මේ සමහර ෂෝ නෝට් එකේ දැද්දි අකුරු වැරදි කියලා අපි ඒක බොහෝ දුරට හදාගත්තා නේද?
ඔව් අකුරු වැරදි කියන්නේ ඇත්තටම මේ ඒක නම් මගේ
වරදක්.
මගේ නලලලයක් මට නැහැ ඇත්තටම. මම සිංහල ගැව්වා. මේක ගැන මම ලැජ්ජ වෙනවා. නෑ ඇත්තටම ලැජ්ජ වෙන්න බෑ. තමන්ගේ භාෂාව හරියට ගන්න බැරි එක. ඒක නම් ලැජ්ජ වෙන දැන ඉංග්‍රීසි හරියට ගන්න බෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඒක බලන්න කියලා දෙන අය තමයි වැරද්ද මේ අපේ.
මම නම් ඒක දැකලා දේවල් හැදුවා.
කට්ටිය ඒක බලන්න තු හදලා දාලා තමයි ඒක කරන්නේ.
අපි මේ රුවන්ගේ ප්‍රශ්නෙට යමුනේ.
ඔව් හැබැයි බුද්ධික මේ අපේ කාල වේලාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තව එක ප්‍රශ්නකින් නවත්තමුනේ.
ඔව්. එහෙනම් අපි රුවන්ගේ ප්‍රශ්නේ ගමු අන්තිමේක විදියට. මේ එයා අහලා තින්නේ මේ මුලින් ගේමු අපි මේ ISDN කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා.
Integrated Service Digital Network.
නමේ තේරුම හෙවොත් නම් ඒකනේ.
ඔව්. ඇත්තටම ISDN කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදෙට් එන දුරකථන මාර්ගයේ එන්නේ ඇනලොග් ක්‍රමයට. ISDN වලදී කරේ දුරකථන මාර්ගයේ ගෙදෙට් එනසේ එකේ සිට එක්ස්චේන්ජ් එක දක්වා යන එක ඩිජිටල් කරා. එතකොට ඩිජිටල් සිග්නල් එකක් තමයි යන්නේ. එතකොට තමන්ගේ දුරකථනය මේක සාමාන්‍ය එක කොපර් ලයින් එක ISDN channels දෙකක් තියෙන. channel දෙකක් කියන්නේ වෙන වෙනම ෆෝන් නම්බර් දෙකක් ගන්න පුළුවන් එක කොපර් ලයින් එකකට. ඊට පස්සේ මේකට ඕනේ මට මතක තියෙද ST1 එකක් හරි T1 එකක් හරි ඇඩැප්ටර් එකක් ඕනේ. මට මතක නෑ ඒ වචනේ
දෙක. DSU එකක්
නේ. DSU එක. නෑ DSU ගන්න මේ. DSU T හරි මාක් හරි කියලා තියෙනවා. මට හරියට මතක නෑ. ඒක ගැන සමායන වචනේ හොයලා හරියටම කියන්නම්. දැන් එහෙන කාලෙක ISDN නැල්ලුවේ නැත්නම් ISDN වල එක channel එක වේගෙ 64 kbps. මේක guaranteed speed එකක්. ඉතින් ඕක ඩයට යුනිට් දෙකක් ගහලා ඉන්ටර්නෙට් යනවා නම් ওই දෙක channel දෙකක් ඩයල් කරන්න පුළුවන්. එහෙම කරොත් අපිට 128 speed එකක් එනවා. එක channel එකක් ඩයල් කරොත් 64 වෙනවා. voice line ගත්තොත් ටෙලිෆෝන් lines දෙකක් එනවා. හැබැයි මේක ටිකක් expensive technology එකක්. පාවිච්චි කරනකොට පොඩ්ඩක් අමාරුයි.
මේ ඊළඟට රුවන්ගේ තව ප්‍රශ්නයක් අහලා දිනවා. http සහ https අතර වෙනස මොකක්ද කියලා අහලා දිනවා.
HTTP කියලා කියන්නේ plain text communication එක. ඒ කියන්නේ HTTP page එකක් අපිට server එකේ නම් අපිට එන්නේ මැද ඉන්න ඕන කෙනෙක්ටම පේනවා අපි මොනවද බලන්න කියලා. හැබැයි HTTPS කියලා කියන්නේ අපිට අතර සහ server එක අතර කතා කරන එක encrypted කියන එකයි.
අතර මැද එක ඉඳන්
secure channel එකක්
ඔව් මේවා සාමාන්‍යයෙන් 128 bit to මේ 256 කියලා කියනවා.
ඒක ඇත්තටම අර පාවිච්චි කරන්නේ මේ private public key encryption කියලා දිනවා. SSL කියලා අපි secure socket layer කියලා පාවිච්චි කරන්නේ. ඒකේ implementation එකක් තමයි HTTPS කියන්නේ. ඒකෙදි වෙන්නේ ඇත්තටම server එකේ තියෙන certificate එකක් නේ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ encryption key එකක් ඒකට කියන්නේ. encrypt කරන්න යදා ගන්න.
ඔව් ඒ digital certificate එකක් තියෙනවා. ඒකේ දෙකක් තියෙනවා නේද කාරින්ගේ මේ ඔතෙන්ටිකේෂන් කියන එකත් වෙනවා නේ.
ඔතෙන්ටිකේෂන් කියන්නේ දෙක දෙන්නව අඳුර ගන්නවා.
ඒකයි මේ එන්ක්‍රිප්ෂන් තියෙනවා මේ channel එක establish වුණාට
පස්සේ. මට පොඩ්ඩක් අර ISDN එකේ වචනේ මතක නැතිනම් ඔලුව පොඩ්ඩක් හරි දෙන්න මම ඒක මතක් කරා. ඒ ඩිවයිස් එකට කියන්නේ සාමාන්‍ය NT1 එකක් කියලා මොඩම් එක සහ මේක දෙකම තියෙන එක. හරි. අයියම්.
ඔව් මේ එහෙනම් අද මේ ප්‍රශ්نين ඉවර ගමුනේ. තව ප්‍රශ්න
ටික. ආ ප්‍රශ්න දෙකක් විතර වගේ තියෙන මොඩ්ඩේක ඒකත් දාලම ඇදලම දාමුනේ. අපේ කෝලමාට හොඳයිනේ ගෙදර යන ගමන් අහගෙන යන්න පුළුවන්.
ඔව් පැය එක මාර්ගයට
පැය දෙක
දෙකකට යන්න කියලා කියන්නේ නේ.
සහන් අහනවා මේ කාලිංග අපෙන් එයා බාන් බඩි ප්ලේ කර කර ඉන්නකොට Firefox එකේ Chrome එකේ හැම මේ මොකක් කියලා බ්ලූ ස්ක්‍රීන් එකනවලු. මොකක්ද කරන්න බලන්ද කියලා අහන ප්‍රශ්නේ.
ගොඩක් කරාට ෆ්ලෑෂ් කේස් එකක් තමයි.
ඔව් නේ. මෙතන දින එකක් තියෙනවා කම්පියුටරයක් ඔෆ් වෙන ටික වෙලාවකින් නේ.
ඔව්.
ඇත්තටම අර ෆ්ලෑෂ් වැඩ කරද්දී වැඩිපුර ප්‍රොසෙසර් පවර් එකයි ඒ වගේ ඒරියාස් යනවනේ.
ඔව්.
GPU එක ඒ වැඩ කරද්දී මොකක් හරි දෝෂයක් එක්කෝ රත් වෙන එකක් හරි නැත්නම් හાર્ඩ්වෙයාර් ප්‍රශ්නයක් ඇති වුනහම තමයි මේ බ්ලූ ස්ක්‍රීන් එක එන්නේ.
ගොඩක් වෙලාට එන්නේ ෆ්ලෑෂ් වල අර අලුත් ෆ්ලෑෂ් වර්ෂන් එක තිබෙන්නේ නැත්නම් ගොඩක් වෙලාට ක්‍රෑෂ් වෙනවා. දැන් ටෙක් කතා ප්ලේයර් එක උදාහරණයක් ගමු. ඕකත් හරිම ෆ්ලෑෂ් ප්ලේයර් එක තිබෙන්නේ නැත්නම් ක්‍රෑෂ්. අලුත්ම වර්ෂන් එක තියෙන්න ඕනේ වැඩ කරන්නේ. ෆ්ලෑෂ් වල පොඩි පොඩි මේ දවස්වල තියෙනවානේ පොඩි පොඩි කේස්.
ඊළඟට මේ සංජීව් අහලා දෙන ප්‍රශ්නයක්. එයාගේ මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඕපන් කළා. ඒකේ මොකුත් නොකර නිකන් තියෙනකොට වින්ඩෝ එක මෙගාබයිට් 30-40 අතර ප්‍රමාණයක මෙමරි යනවලු ඒකට.
අපෝ සාමාන්‍ය දෙයක්.
ඔව්. එයා අහනවා ඒක සාමාන්‍යද කියලා. ඔව්නේ.
ඔව්.
සාමාන්‍යයි.
මේ ඒකේ ස්පීඩ් එකත් අඩු වෙලා යනවා ගොඩක්. එයා මේ කියන්නේ මේ බ්‍රවුස් කරන ස්පීඩ් එකද නැත්නම් මේ IE වැඩ කරන ස්පීඩ් එකද දන්නේ නැහැ නිකන් ඕපන් වෙන්න යන වෙලාවෙ ඒ වගේ දන්නේ නැහැ.
සාමාන්‍යයෙන් IE කියන්නේ ගොඩක් වෙලාට ලෝඩින් අතින ටිකක් වේගවත්. මොකද OS එකේ core component එක ලෝඩ් වෙන හින්දා. ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් එහෙම දෙයක්ද නැත්නම් එයාට ඉන්ටර්නෙට් යනකොට ස්ලෝඩ් දන්නේ නැහැ.
ඔව් ඒක ඇත්තටම පැහැදිලිවම කියලා නැහැ මේකේ මේ. තව ටික විස්තර කිව්වොත් පුළුවන් වෙයි නේද උදව් කරන්න.
ඔව්.
යෝහාන් අහලා තියෙන ප්‍රශ්නයක් මේ යහන මේ අපි අර ටෙක් එක තමයි මොබයිල් සයිට් එක දිනවනේ ඒකේ ඔඩියෝ එක ස්ට්‍රීම් වෙන්නේ කොහොමද කියලා ඒක හැදුවේ කොහොමද කියලා
ඒක හුඟක් ෆෝන් වල දිනවන නේද ලින්ක් එකට ගියාම
යහන්නේ මයි දන්නේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ
සර්වර් එක පැත්තෙන් ස්ට්‍රීමින් සර්වර් එක
අපි පාවිච්චි කරන්නේ ස්ට්‍රීමින් සර්වර් එකක් Apple දෙන ඕපන් සෝස් එකක් ඩාවින් කියලා එක මේ ඩාවින් ස්ට්‍රීමින් සර්වර් එකේ වඩා 3PG ඒ වගේ මේ ස්ට්‍රීම් කරන්න බලා අපි ස්ට්‍රීම් කරන ෆෝමැට් එක MP4 3GP කියලා කියන්නේ ඒක මේක MP ඒක සාමාන්‍ය 6kbps වලට අඩු ස්පීඩ් එකකින් තමයි අපි ස්ට්‍රීම් කරන්නේ. ඒකට ඉතින් ස්ට්‍රීමින් සර්වර් එකක් සහ එන්කෝඩින් සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. එන්කෝඩින් වලට නම් පාවිච්චි කරන්නේ රියල් මීඩියා වල හෙලික්ස් කියලා ඒගොල්ලන්ගේ තියෙනවා මේ එන්කෝඩින් ටූල් එකක්. ඒක තමයි පාවිච්චි කරන්නේ. අරක නම් ඕපන් සෝස් හැබැයි හෙලික්ස් එකට නම් සල්ලි ගන්න ඕනේ ලොකු ගාණක් ගන්න ඕනේ. මේක තමයි ඉතින් ස්ට්‍රීම් කරන ලේසිම විදියට තියෙන්නේ සයිට් ඒ කියන්නේ අපි ස්ටෑන්ඩඩ් ස්ට්‍රීමින් ප්‍රෝටෝකෝල් එකකින් තමයි ස්ට්‍රීම් කරන්නේ. එහෙනම් අදට එච්චරයි. ප්‍රශ්නයක් යන අපේ පොඩ්ඩක් ඉන්න මේ එකක් කියන්න ඕනේ මේ අලුතෙන් ටෙක් කතා chat room එකේ අපි දාලා තිනා මේ kick bot කියලා එක්කෙනෙක් පොඩ්ඩක් දාලා තිනා. යාලුවෙක් එයා ඇවිල්ලා මේ පොඩ්ඩක් නිකන් chat room එකේ අපිට moderate කරන්න ටිකක් සමහරලාට දකින්න තියෙන පොඩි rule set එකකට දාපු bot කෙනෙක්. එයා ඇත්තටම කවුරුත් පුද්ගලයෙක් නෙමෙයි automated software එකක්.
මුරකාරයෙක්
automated එකක් කෙනෙක්. එයා
මලින්තරම මාරු කරගෙන ඉන්නා
නෙමෙයි. මලින්තරම මාරු කරන් ඉන්නනේ. මලින්තරත් ගෑගව මලින්තරත් ඔය ටික වෙන්නේ. සාමාන්‍යයෙන් chat room එක flood කරොත් එහෙම දැන් දැක්කනේ අපේ අර XP2 වුණා වගේ flood කරපු ගමන් එයා අයින් කරලා දානවා මේ chat room එකේ. දිගටම කරගෙන ගියොත් එහෙම මේ ban කරලා දානවා. ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔටෝමේට් කරලා තිබ්බා.
ඒත් ඒම හරියටම දෙන්නේ නැහැ පොඩි පොඩි
පොඩි. ඔව් පොඩි පොඩි තියෙනවා. ඉතින් ඒක නිසා එයාත් එක පොඩ්ඩක් දඟලන්න යන්න එපා. වාටමයි කරදර වෙන්නේ දෙතුන් පාරක් කරාම වෙනවා. ඉතින් මේ එක දිගටම එක්කෙනෙක් chat එකේ අහන CCNA ගැන පොඩ්ඩක් කියන්න කියලා. CCNA කියන්නේ Cisco එක Cisco Certified Network Associate කියන පොෂන් එක දෙන එක. CCNA වල ඒ කියන්නේ Cisco වල දෙන පල්ලෙහාම එක තමයි CCNA එකක් ගන්න එක. ඒ කියන්නේ network වලට ඒගොල්ලන්ගේ router switches දැන් නම් firewall catalyst switches උත් මට මතක විදිහට තියෙනවා දැන් මේ දවස්වල. අලුත් සිලබස් එක ගැන හරියට විස්තරයක් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන එක මේ ඉතින් ඒක ගන්නව නම් පොඩ්ඩක් දැන්නම් මට මතක විදියට 25000 30000ක් විතර වගේ මේ ඉලක්ක යනවා. කළලා තියෙන එක හොඳයි. හැබැයි මේක ප්‍රොඩක්ට් ගැන සහ බේසික් නෙමෙයි අතන ගොඩක් රවුටින් සහ ස්විචින් ගැන නම් ගොඩක් ඉගෙන ගන්න බලන් CCNA කරා නම් හරියට. CCNA ගන්නව නම් පොඩ්ඩක් Cisco emulation softwares තියෙන Cisco router switches emulate කරන්න පුළුවන් ඒවා. මීට අමතර ටෙස්කින් ලගේ පොඩි කිට්ස් අයික ලගේ ටොටල් සර්වර් තියෙනවා මෙයා කරන්න පුළුවන් විදිහට. ඉතින් කරන්න පුළුවන් නම් ගොඩක් පිළිගත්ත සාතිකයක් ඕන රටක පිළිගන්නවා මේක. Cisco products වලට තමයි පිළිගැනීම තියෙන්නේ. Cisco ගොඩක් පාවිච්චි වෙන හින්දා දැන් හැබැයි ගොඩක් එන්නේ නඩු වෙනවා. CCNA වගේ කරන්න බලන්න හරි. ඉතින් ඊට පස්සේ network එකෙන් පැත්තේ job එකකට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. එච්චරයි නේද?
ඔව් නේද? මේ තව මොන හරි තියනද ගලින්ග news? අදට නන්නේ නෑනේ ලැබෙන සති බලමුනේ.
ඔව්. ඒකද මේ දාලා තිබනේද මේ බුද්ධිකේ Google එකෙන් අර dashboard කියලා අලුත් ෆීචර් එකක්. ඒක නේ Google එකේ අපි සෑහෙන සර්විසස් පාවිච්චි කරනවානේ. මේ අපි දැනට මොනවද පාවිච්චි කරන සර්විසස් එහෙම කියලා ඒවයි ප්‍රයිවසි සෙටින්ග්ස් ඔක්කොම එකම තැනකට ගනනලා මේ පෙන්වන එක google.com/dashboard කියලා ගියහම පෙන්නනවා Taman දැනට ඉන්න සර්විසස් එහෙම ඔක්කොම ලිස්ට් කරලා තියෙන තැනක්. ඒ කියන්නේ අපිට ඒකෙන් ලේසියෙන් බලා ගන්න පුළුවන් Google මොනවද අපේ account එකෙන් මොනවටද මොන මොන සර්විසස් වලටද මේ දීලා තියෙන්නේ කියලා.
හරි නේ එහෙනම්. එහෙනම් bye bye bye.
ඔව් එහෙනම් අද දසුන් ස්තුති කරන්නත් බැරි වුණා නේ. මුලින් සම්බන්ධ වුණා ඩිස්කනෙක්ට් වෙලා ගියා.
කම්පියුටර් ඔෆ් කළා දසුන් නෙලෙවනේ.
එහෙනම් ලබන සතියේ හම්බේ වුණේද?
ඔව්. එහෙනම් සුභ රාත්‍රියක්.
සුභ සතිය.
සුභ සතියක් පොඩි එකක් වැඩදුනා බුද්ධික Google Wave invitation අපි දුන්නානේ. ඉතින් Wave invitation ගොඩක් අයට දුන්නා.
ගොඩක් අයට හම්බ වෙලා තිබ්බනේ.
හම්බ වෙලා තිබ්බා. එහෙනම් ආයි ඒ වගේ මොනහරි අපි ඊළඟේ වැඩසටහනෙත් දෙන්න.
ඔව්. එහෙනම් අපි ගිහින් එන්න.
ඔව්.